සාදු 2018 වසරේ 6 වෙනි මාසේ 10 වෙනිදා භාවනා වැඩසටහන දායකත්වයේ දරන පින්නතුන් වේදේ හැම දිනාටම බොහොම පිං මේ විදේශගතව ආත්මික විශේෂයෙන් කතා කරලා කිව්වා නමක් නැති එදින උපන් තම පුතුණුවන්ට පින් අනුමෝදන් කරන්න කියලා කුරුණාගල ප්‍රදේශයේ. ඉතින් ඒ වගේ විවිධ ජීවිත කම්කටොළු වේදනා දුක් තියන අය ඉන්නෝ. ඇත්තන්ගේ දුක නිමෙන්නත් ඒ වගේම සංසාරයට යන ඒ දරුවටත් අපේ තුරුණුවන්ගේ අනන්ත ගුණාශිර්වාද බලයෙන් යහපත් ආත්ම භාවයන් ලබන්න අකාලයේ මිය නොයන්න දීර්ඝායුෂ ලැබෙන්න සසර අකල් මරණ සිදු නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා මුලින්ම. ජීවිතය කියන්නේ හරිම භාග්‍යයකට වාසනාවකට ලැබුණු අපූරු මාණිකයක් මැණිකක්. දැන් බුද්ධ රත්නය කියන එකෙන් අපි අදහස් කරන්නේ බුදුහාමුදුරුව අපිට ගොඩාක් වටිනා මැණිකක්. ධර්ම රත්නය මැණිකක්. කල්යාණ මිත්‍රත්වය ආර්ය මහා සංඝ රත්නයත් අපිට ධර්ම අවබෝධය කරගත්ත නම් මැණිකක්. අවබෝධ කරගත්තේ නැත්නම් ඉතින් දේවදත්ත කෙනෙක් වෙන්නත් පුළුවන් ඒගොල්ලන්ට නේ. එහෙම වුණොත් මැණිකක්. ඒ වගේම උපාසක උපාසිකා මාණික්යක් බවටත් පත් වෙන්න පුළුවන්. ඒත් මැණිකක් බවට පත් කරගන්න පුළුවන්. මොනවද කොහොමද මේ මැණික නිර්මාණය වෙන්නේ? අවබෝධය තුළින්. අවබෝධයට උපකාරක වන්නේ කොහොමද? සද්ධර්ම ශ්‍රවණය. ඔව් යෝනිසෝ මනසිකාරය. හිතන්න දහමක් කියන තැන් හරි අඩුයි නේද? අතීත කතාවක් කියද හිතන්න දෙයක් තියෙනවද? මොකුත් නැහැ. අහවල් පිටුවේ අහවල් දේවල් තියෙනවා. ඒ විදියට පිළිගන්නම ඕනේ කියලා අපිට තර්ජනාත්මකව අනකල්ලා යම් ප්‍රකාශයක් කළොත් මේක මේමම පිළිගන්න ඕන කියලා යම් කිසි කෙනෙක් කිව්වොත් හිතන්න දෙයක් අපිට ඉඩ දෙනවද? නෑ. ගොඩාක් ආගම්වල තියෙන්නේ මේ පොත ගැන මේ වචනය ගැන තර්ක කරන්න පදෙයි උදහස් වෙයි. ඒ වගේම අපේ හාමුදුරුවරුත් එහෙමයි. මේ ත්‍රිපිටකයේ මේ තියෙනවා, මේ බුදුහාමුදුරු කියලා තියෙනවා, දේශනා කරලා තියෙනවා. ආයේ මේක ගැන මුකුත් හිතන්න කතා කරන්න යන්න එපා. මේක මේ විදිහටම හරි දේව ධර්මයක් වෙන පිළිගත යුතුයි කියලා අපිට අණ කරනවා. එතකොට ඒගොල්ලන්ගේ මොට වෙන්නේ මොකන්ද? චින්තාමය ප්‍රඥා. හිතීමේ ශක්තිය නැති වෙනවා. නිසා ලෝකයේ දියුණු වෙන ලෝකයේ තේරුම් අරගෙන තියෙනවා. පොඩි දරුවන්ට වේවා කෙනෙකුට වේවා ඒ අධ්‍යයනය කරද්දී ඒ කැඩි කැඩි බිඳි බිඳි හරි වැරදි වැරදි හරි එයාට ඒක අධ්‍යයනය තුළින් ඉගෙන ගන්න සලස්සනවා. ඒක තමයි ඊටාම වැදගත් කාරණය. අධ්‍යයනය තුළින් ඉගෙන ගන්න සලස්සන එක. නිසා අපේ පිළිතුරුත් මොකද කරන්න තියෙන්නේ? තමාගේම ජීවිතේම තමන් අධ්‍යයනය කළා ඉගෙන ගන්න ඕන. ඊට පස්සේ ඒක කාගවත් ධර්මයක් නෙමෙයි, මමම ප්‍රත්‍යක්ෂ කොටගත් ධර්මයක්. දැන් ධර්මයේ රහතන් වහන්සේ කෙනෙක් ප්‍රත්‍යක්ෂ කරගත්තට පස්සේ ඒක වෙන කාගවත් නෙමෙයි. තමාම ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක්. ඒක බුදුහාමුදුරන්ටවත් වෙනස් කරන්න බෑ. එතකොට මම ඒ වචනේ පාවිච්චි කළේ කාටවත් වෙනස් කරන්න බෑ කියන එක සනිටුහන් කරන්න. දැන් බුදුරජාණන් වහන්සේටවත් සත්‍ය වෙනස් කරන්න බෑ. ලෝකේ පහළ වෙන මොනම දෙවියෙකුටවත් මොනම ශාස්ත්‍රවරයෙකුටවත් සත්‍ය වෙනස් කරන්නත් බෑ. සත්‍ය ගේන්නත් බෑ, සත්‍ය වෙනස් කරන්නත් බෑ. සත්‍ය ඔවුන්ගේ නොවේ. ලෝක පහළ වෙච්ච කිසිම ශාස්ත්‍රවරයෙක නෙමෙයි සත්‍යය. ඊට පස්සේ මේ දේශනා කරන ආනන්ද හාමුදුරුවන්ගේ නෙමෙයි සත්‍යය. අසාගෙන ඉන්න ඔබේ නෙමෙයි සත්‍යය. සත්‍ය කාටද ඇති? කාටද සත්‍යයි ඇති? ඈ? ඒකට සත්‍ය කියන වචනේ පාවිච්චි කරන්නේම යම්කිසි හේතුවක් ඇතුව. සත්‍ය කියන්නේ ඒ වචනේ පාවිච්චි කරන්නේ මොකක්ද ඒකට හේතුව? අයිතිකාරයෙක් නැති නිසාමයි. ඒක සත්‍ය බවට පත් වෙන්නේ. අයිතිකාරයෙක් සිටියනම් ඕකත් අසත්‍යයි. අයිතිකාරයෙක් නැති නිසාම අපි ඒකට පාවිච්චි කරනවා සත්‍ය. සත්‍ය අයිතිකාරයෙක් නැහැ. දැන් අපි සත්‍යයට පත් වෙන්න ඕන. සත්‍යයට පත් වෙන්න ඕන නම් මොකද කරන්න තියෙන්නේ? අප ළඟ තියෙන අයිතිය අපි මුදා හරින්න ඕන. අප ළඟ තියෙන අයිතිය අප මුදා හරින්න ඕන. දැන් බණ ටික ඔක්කොම දේශනා කරලා ඉවරයි. මේ කාරණේ අවබෝධ කොට පසක් කරගත්තා නම් ධර්මයේ සියල්ල අවසන් වෙනවා. මේ ධර්මයක් මාර්ගයක් නෙමෙයි. මාර්ගයේ තිබෙන්නේ තමන් ඒ නිවන් දකිනා තුරා යන්ට. නිවන් දැක්කම මාර්ගය අවසන් වෙනවා. විවලඳක් පාවිච්චි කරන්නේ ආහාරය පිසල ඉවර කරගන්නකම් වගේම ධර්මය පාවිච්චි කරන්නේ මේ නිවන් අවබෝධය සාක්ෂාත් කරනකම්, ප්‍රත්‍යක්ෂ කරනකම්. ඔබේ අයිතිය ඔබ මුදා හරියා නම් ඔබ කොතෙන්ටද පත් වෙන්නේ? සත්‍යයට. සත්‍ය කියන්නේ නිර්වාණයට. සත්‍ය කියන්නේ අකාලිකත්වයට. සත්‍ය කියන්නේ ලෝකෝත්තරත්වයට. සත්‍ය කියන්නේ සියලු සංස්කාරකයන්ගෙන් නිදහස් වීමට, නිරෝධයට. සත්‍ය කියන්නේ නිදහසට. ඔබට ඥානයෙන් මේ ස්වාමීන් වහන්සේ දේශනා කරන ඒ වපසරය වටපිටාව ස්පර්ශ කරන්න පුළුවන්ද? උත්සාහ කරන්න ඔබේ ඥානයෙන් ඒ ගුණය ස්පර්ශ කරන්න. අන්න ඒකටයි යදා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් ස්පර්ශ කරනවා. ස්පර්ශ කරනකොට මොකද වෙන්නේ? සත්‍යයේ ගුණ ඔබ කරා පැමිණෙන්න පටන් ගන්නවා. ඔබ සීතල ප්‍රදේශයකට, අපි හිතමු නුවර එළියට ගියා කියලා, නුවර එළිය ස්පර්ශ කරන්න යනවා අපි. අපිට මොකද වෙන්නේ? නුවර එළියේ දේශ ගුණේ දැනෙන්න පටන් ගන්නවා. දැන් කෙලෙස් ස්පර්ශ කළාම මොකද දැනෙන්නේ? දැවීම් දැනෙනවා, කෙලෙස් දැනෙනවා. කෙලෙස් ස්පර්ශ කරොත් කෙලෙස් වල තියෙන දැවීම දැනෙනවා. නිර්වාණය ස්පර්ශ කළොත් නිර්වාණයේ ගුණ දැනෙනවා. එහෙමනම් ඔබ නිර්වාණය ස්පර්ශ කරන්න ඕනේ. නිර්වාණය ඔබට ප්‍රත්‍යක්ෂ වන්න, තේරුම් යන්න. ඔබේ ඥාන දර්ශනය මනාකොට හැඩගස්වා ගත යුතු වේ. නිවනට අනුගතව අනුකූලව කොච්චර ඒක හැඩගැහෙන්න ඕනද කියනවා නම් මුළු චරිතේම හැඩගැහෙන්න ඕන. මුළු ආත්මයෙන්ම හැඩගැහෙන්න ඕන. නිවන හමුවේ කිසිදු වංචාවක් බොරුවක් කරන්න බෑ. ඒකට හේතුව අපි වංචාවක් බොරුවක් කරන්න බැරි කෙනත් එක්කයි මේ ගනුදෙනුව කරන්නේ. මොකද්ද මේ වංචාව බොරුවක් කරන්න බැරි කෙන? සිත. මේ ලෝකේ ඕනම කෙනෙක් එක්ක කටයුතු කරද්දී බොරුවක් වංචාවක් කරන්න පුළුවන්. හිතත් එක්ක කරන්න බෑ. එහෙම කරන්න හිතනවා නම් ඒක තමන්ට තමන් රවට්ටා ගැනීමක්, මුලා කර ගැනීමක්. උගුරට හොරෙන් බෙහෙත් දෙවුවත් හිතට හොරෙන් නම් මුකුත් කරන්න බෑ. උගුරට හොරෙන් පුළුවන් බටයක් දාලා හරි බොන්න. හිතට හොරෙන් කරන්න බෑ. පළවෙනි එක තමයි සංස්කාර ලෝකය. තමන්ට දුකයි කියලා වැටහිලා තියනවද? මේ සිතෙන් ස්පර්ශ කිරීම දුකක්. ඒ කියන්නේ ස්පර්ශ කරපු තැන තියෙන්නේ විඳවන්න වේදනා, ඇලෙන්න ගැටෙන්න වේදනා තියෙන්නේ ලෝකේ, මේ සංස්කාර ලෝකේ. ලෝකේ දුකයි කියලා හිතුන් නැත්තම් ඒ හිත ඒව පස්සේ දුවනවා. දැන් දුවනකොට මොකද කරන්න තියෙන්නේ? ඔබත් පස්සෙන් යන්න. හිත යමක් පස්සේ දුවනකොට ඔබට මොකද කරන්න තියෙන්නේ? ඔබත් ඒ හිත පස්සෙන් යන්න. කොහෙද යන්නේ කියලා බලන්න. එයාට ඒක තේරෙනකම්ම කියලා දෙන්න වෙනවා. දැන් අපි කලින්ම කියන සමහර වෙලාවට ඔය යම්කිසි කාරණා පිළිබඳව අපි කලින් දැකලා කියනවා. දේශපාලන පක්ෂ පිළිබඳව, දේශපාලන පූජ්‍යලයන් පිළිබඳව, මිනිස් ක්‍රියාකාරකම් පිළිබඳව අපි යම් යම් දේවල් කියනවා. කිව්වට අහන්නේ නැහැ. අහන්න නැතුව දිගට යනවා. ගිහිල්ලා කාලයක් ගියාට පස්සේ තමයි තේරෙන්නේ මේක තමයි අපිට දැන් තමයි තේරෙන්නේ කියලා කියන කාලයක් ගියාට පස්සේ. මේකත් එහෙමයි, සංසාරෙත් එහෙමයි. ඒ මුලින් කිව්වට ඒක එහෙම තේරෙන්නේ නැහැ. තමන්ගේ පූජ්‍යල කැමැත්තට, පූජ්‍යල මානයට, පක්ෂග්‍රාහීත්වයට ඒක ගන්නවා, තදින් ගන්නවා. අරගෙන ඒක දුර දුර ගිහිල්ලා 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 යාම බැට කනකොට කියනවා අපිට හැමදේම තේරෙන්නේ පහු වෙලා කියලා කියනවා. ඒ නිසා පහු වෙලා තේරෙන බුද්ධියක් ඥානයක් තියාගන්න එපා. තේරෙනවා නේද? පහු වෙලා උපදින දෙයක් තියාගන්න එපා. තියාගන්න ඕන සම්‍යක් ඥාන දර්ශනයක්. මේ රටේ මිනිස්සුන්ට නැත්තේ මේක. මැදහත් බවක් නැහැ. කොළ මිනිහ සදාකාලික කොළ. මේ උදාහරණයක් ගන්න මට දේශපාලන කතාවක් නැහැ. ඒක තමයි මිනිස්සු ළඟ තියෙන ගොංකමෙන් එපා මේක පැහැදිලි කරන්නේ. නිල් මිනිහ සදාකාලික නිල්. රතු මිනිහ සදාකාලික රතු. බෞද්ධය සදාකාලික බෞද්ධ. කතෝලිකය සදාකාලික කතෝලික. මුස්ලිම් කාර්ය සදාකාලික මුස්ලිම්. ඇයි ඒ? සත්‍ය සත්‍ය විදියට තේරෙන්නත්, අසත්‍ය අසත්‍ය විදියට තේරෙන්නත් මධ්‍යස්ථ බුද්ධියක් වුන්ට නැහැ. ඉතින් ඒගොල්ලන් මොකද්ද පාවිච්චි කරන්න ඕන වචනේ? පද පරම. පද පරම. ඒක පරම්පරාවෙන් ආ නිසා, ඥාතිකමට උදව් ඇති නිසා, හිතවත්කම නිසා, අනේකාකාර හේතු නිසා බලනවා. ඊට පස්සේ මොන තරම් අමාරුවෙන්ද ඒක දරාගන්න. දැන් බුද්ධ ආගමට බැන්නත්, බුදු පිළිම කඩාගෙන වැටුණත් අපේ බෞද්ධයන් එච්චර තරහ යන්නේ, කේන්ති යන්නේ. තමන්ගේ පාටට බනින්න බෑ. එහෙම නේද? තමන්ගේ පාටට බනින්න බෑ. මොකද බුදුහාමුදුරන්ටවත් එච්චර ආදරයක් නෑ. දැන් මේ ඔබාමියන් බුදු පිළිම කඩාගෙන වැටුණා නේ, කමන්නේ. ඔය බුදු පිළිම ඇතුළේ බුදුහාමුදුරු නෑ කියලා ඉන්නවා. පාටට බැන්නොත් එහෙම තද වෙනවා. ඒකට තමයි තදේ. ඒ කියන්නේ කොහෙටද වැඩියෙන් ඇවිල්ලා තියෙන්නේ? වැඩියෙන්ම චන්දරාගේ තියෙන්නේ මොකන්ද? ආන්න හරි. එහෙනම් බලන්න, ඔබ ඇලිච්ච තැන් ඔබ වේදනාවට පත් කරනවා, පීඩාවට පත් කරනවා. සියල්ලගෙන්ම නිදහස් වෙන්න. සියල්ලගෙන්ම නිදහස් වෙන්න. සියලු කුල මල ජාති ආගම් දේශපාලන පක්ෂ පුජ්‍යලත්ව මේ හැම දෙයකින්ම නිදහස් වෙන්නේ නැතුව නිවනක් තියෙද නෑනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරානේ, ප්‍රේමතෝ ජායති රෝසෝකෝ. ප්‍රේම කරන්න ගියොත් ඒවයින් දුක ඇති වෙනවා. රතියා ජායති සෝකෝ, ඇලෙන්න ගියාම දුක් හට ගන්නවා. දැන් මේ දේශනා කරද්දි කරද්දි ඔබේ මනස හදාගන්න, මේ ධර්මයට අනුගත කරගන්න. ධම්ම අනුගත කර ගැනීම ධම්මානු ධම්ම ප්‍රතිපatti. මේ මොහොතෙම කල්යාණ මිත්‍රත්වයේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාරය ධම්මානු ධම්ම ප්‍රතිපatti. මේ මොහොතේ හැම වචනයක් එක්කම ඉතින්ට මනස හදාගන්න. දැන් ස්වාමීන් වහන්සේ පිහිටවන්න දේශනා කර තැන හොඳ නැති තැනක්ද හිත? උන්වහන්සේ දේශනා කරේ වීතරාග, වීතදෝස, වීතමෝහ ආදී අලෝභ, අද්වේෂ, අමෝහ ගුණවලින් යුක්ත තැනක් දේශනා කරේ. ඔබට එතෙන්ට එන්න බැරි නම් එන්න බැරිකම තියෙන ඔබේ පක්ෂය නිසා, පාට නිසා, ආගම නිසා, පුජ්‍යලත්වය නිසා, වර්ගය නිසා වෙන්න පුළුවන්. ඔය එන්න බැරුව තියෙන්නේ. හරි අමාරුනේ. මෙයන් බයිපාස් ඔපරේෂන් එකක් ලේසි මීට වඩා නේද? බයිබා ශල්ල කර්මයක් හරිම ලේසි මේ මමත්වය දුරු කරනවට වැඩිය. ඒක එහෙම මේ කපල මේ කරලා නහර පූට්ටු කරලා අමුතුවෙන් හදනවා. ඉතින් මේ මනසේ තියෙන මේ සිතිවිල්ල කඩලා හදාගන්න පොච්චර අමාරුද? දෘෂ්ටිය ආතාරින්නෙම නෑ. අල්ලගෙන ඉන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මට නම් කිසිම ප්‍රශ්නයක් නෑ. ඔබ අල්ලගෙන සිටියාම ඔබම ඒකේ ප්‍රතිවිභාග වෙන්නේ. ඔබ අල්ලගත් දේවල් ඔස්සේ ඔබම ප්‍රතිවිභාග වෙන්නේ, වෙන කිසි දෙයක් නෑ. ඔබේ සිතුවිලි මත් තත්වය හොඳින් මැදහත්ව බලන්න. ඔය හිතට බුදුහාමුදුරු කෙනෙකුට වඩින්න පුළුවන් මට්ටමට ඔය හිත පවිත්‍රද කියලා බලන්න. ලෞතර බුදුහාමුදුරු ඇවිල්ලා ස්ථීරව අර 19 වසර දෙවුරම් මෙහෙර වැඩ හිටියා වාගේ ස්ථීරවම ඔබේ හදමරලේ ජීවිතාන්තය දක්වාම, ඔබ මැරෙන දක්වාම වැඩ ඉන්න ආරාධනයක් කරන උන්වහන්සේ වැඩ ඉන්නේ නෝ ඇත්තටම ඉන්න දෙන්න පුළුවන්ද? ඊට පස්සේ බුද්ධ ස්වභාවයට අනුගතව උන්වහන්සේගේ අනසකට යටත් සදාකාලික ජීවත් වෙන්න පුළුවන්. උන්වහන්සේට ඕන කරන්නේ හරි විවෘත පිවිතුරු හිතක් ඕන. අපි මේ හිතාගත්ත වෘත එකක්වත් බුදුරජාණන් වහන්සේ ළඟ නැහැ. සීල වෘතත් නැහැ. නයිකුත් දේවල් නැහැ. විවෘත පවිත්‍ර පිරිසිදු හිතක් පමණයි ඕන බුදු කෙනෙකුට. ඒ පවිත්‍රත්වය ඔබ ළඟ තිබෙනවාද? අපටි කන්න නැති, කට්ට කෛරා ටික කන්න නැති, වෙට්ට පිත්තල කන්න නැති ඈ ස්වභාවයක් තියනවාද? දැන් මොකද කරන්න තියෙන්නේ? ඔය හිත අතුපතු ගාලා පිළිවෙලකට හදලා කුණුගොඩ වල අයින් කරලා හදාගන්න. දැන් තමන්ගේ කුණුගොඩ තමන් අල්ලගෙන තමන්ම ඒකට පහර දෙන්න ඕන. ස්වාමීන් වහන්සේ පොදුවේ මේ හැමෝටම දේශනා කරන්නේ ඉතින් තමන්ට අර ආරද්ධ වීරිය තියෙනවද, අත්නහරින වීරිය තියෙනවද, සතර සම්ප්‍රදානය තියෙනවද කියලා තමන්ම බලන්න. මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ දේශනාව තුළ ක්‍රියාත්මක වෙන්න ඕන. තමන්ගේ කුණු දැනුණහම, වේදනාකාරී තත්ත්වයන් දැනුණහම ඒවා අල්ල ගන්න එපා, ඒවට පහර දෙන්න. එළවා දමන්න. පක්ෂ විතරක් තියෙදි ඔක්කොම අතාරින්න. දෘෂ්ටි ගැලවීම තරම් අපහසු දෙයක් ලෞතර බුදු කෙනෙක් දකින්නේ නෑ. අවිජ්ජා පරම මල, ලෝකේ තියෙන බරපතලම ධර්මම මල කඩේ අවිද්‍යාව. ඒක ඔබටත් ඔබේ සිත ඇතුළතින් ඒක අවබෝධ වෙනවා ඇති, තේරෙනවා ඇති. සිතේ ඇඳිච්ච සිතුවම, ඒ සිතුවමට ඇලිච්ච තරම් පාර අයිනේ සුදු කොලයක් තියාගෙන ඒ සුදු බෝඩ් එකක තීන්ත ටිකක් ගෙනල්ලා ඒ සුදු බෝඩ් එකේ නොයෙකුත් රටාවන් වලට අදින මේ සිතුවම් කරුවා, ඒ ඇඳපු සිතුවමින් යම් කිසි හැඟීමක් දෙන්න, චිත්ත උත්තේජනයක් ඇති කරන්න පුළුවන් දෙයක් ඒ චිත්‍ර කලාකරුවා සිතුවම් කරනවා. මේ මග වාහනේ පදවගෙන යන මේ මනුස්සයා මේ සිතුවම දකිනවා, දැකලා බැහැලා ගන්නවා, අරගෙන ගිහිල්ලා තමන්ගේ ගෙදර ආලින්දේ මේක එල්ල ගන්නවා. සාලේ ඔන්න එල්ලගෙන ඉන්නවා. අපි අහනවා, ඇයි මේ චිත්‍රය ඔබ එල්ලගෙන ඉන්නේ? ස්වාමීන් වහන්සේ, මේක දකිද්දි මගේ හිතට මෙන්න මේ වගේ දෙයක් මතක් වෙන්නේ. මෙන්න මේ වගේ මනසක් හට ගන්නවා. මෙන්න මෙවැනි ස්වභාවයක් නිසා තමයි මම මේක එල්ලගෙන ඉන්නේ කිව්වා. දවසක් ගෙදරක ගියාම මේ ඔය වගේ චිත්‍රයක් එල්ලලා තිබුණා එක මහත්මයෙක්. ඒ චිත්‍රය තමයි කාන්තා නිර්වත් රූපයක්. මමත් ඕක දිහා බලාගෙන හිටියා. මහත්මයාත් බලන් හිටියේ. මම ඇහුවා මේක කවුද ගෙනල්ලා එල්ලුවේ කියලා. ඒකෝ මම ගෙනා හරි වටින එකක් සායනාත් හරි ෂෝක් කිව්වා. මං කෝ මේ වැඩිහිටි ගෑනු ළමයිමත් ඉන්නව නේද මේ ගෙදර කියලා. ඔය ඉන්න ඒගොල්ලෝ ප්‍රශ්නයක් නැහැ, ඒක ගැටලුවක් නැහැ. එයාට ඒක ආස්වාදනීය, එයා තියාගෙන ඉන්නවා ඒක. මං කෝ ඒක නිකන් හරි නෑ වගේ නේද? නෑ ඒක හරි කලාත්මක දර්ශනයක් කියලා ඒක තියාගෙන වෙන්න පුළුවන්. ඒ තුලින් එයාට ග්‍රම්‍ය වෙන දේ එයාට සුවයි කියලා එයාට හිතෙනවා. ඒ නිසා ඒකේ වෙන වැදගත්කමක් මොකුත් නැහැ. එයාට දැනෙන දේ එයාට වැදගත්. එයා ඒක ඉල්ලගෙන ඉන්නවා. ඉතින් මේක තමයි හිතේ ස්වභාවය. තමන්ට යමක් හිතේ වේදනාකාරී නම්, තමන්ට යමක් සුවයි කියලා තේරෙනවා නම්, තමන්ගේ සංකල්පය තුළ තමන් යම් ආස්වාදයකට, වින්දනයකට, වේදනා උපාදානයකට යනවා නම්, එයා මොකද කරන්නේ? ඒ දෘෂ්ටිය ගලවන්නේ. දැන් අපි ගිහිල්ලා කිව්වා මේක ගලවන්න, මේක හරි නෑ නේ, මේ හැක්කෙදරට හාමුදුරුවෝ වෙනවා, මේ විවිධ කට්ටියන මේ වගේ රූපයක් මෙහෙම මැද තිබීම හරි නෑ නේද කියලා හොර හරියන්නේ එයා කියනවා මේ වගේ. ඒ වගේම තමයි ඕනම කෙනෙක් තමන් ගලවන්නේ තමන්ගේ ආස්වාදනය. ඉතින් ජීවිතයේ අත්දැකීමෙන් පටාචාරාවක් වගේ ආස්වාදනය ආදීනෙකව දකින්න ඕන. දැක්කනේ පටාචාරවරු. දැන් මුලින්ම හොරා පැනලා යන වෙලාවේ පටාචාරට කිව්වනම් ඇවිල්ලා නිවන් දකින්න ඕකොල්ලත් එක්ක යන්න එපා, ඔයාට අවසානයේ සිද්ධ වෙන්නේ මේකයි කියලා බුදු කෙනෙක් පටාචාරයේද එන්නේ. අනේ බුදුහාමුදුරු දන්න දේවල් කියලා කරලා යයි. ඕකම තමයි වෙන්නේ. දැන් මේ අපි දුර අතීතයේ අනාගතයේ පෙන්නනවා, ඔබට අපාදුක් තියනවා, නිරදුක් තියනවා, තිරිසං අපායන් වලට යනවා, പ്രേත ලෝකයන් වලට යනවා, සෙමසොටු කාලා කුණු කාණු වල ජීවත් වෙන තත්ත්වයක් නැති වෙනවා, මහා දුක්ඛන්දරාවකට වැටෙනවා කියලා මේ පෙන්නන සංසාරේ මොන දුකක්ද කියලා කල්පනා කරන්නේ අත්දැකීමෙන් ආගෙන ලැබෙනක. මොකද හේතුව ප්‍රඥාහීන භාවය. මේ ප්‍රඥාව කියන්නේ ආලෝකයක්. ආලෝකය කියන්නේ මේක හරියට ටෝච් එකක් වගේ. මේ ආලෝකයෙන් තමයි ඈත බැලීමේ හැකියාව තියෙන්නේ. ළඟ විතරක් නෙමෙයි, ඈත බැලීමේ හැකියාව තියෙනවා. එහෙමනම් ඔබ මොකද කරන්න ඕන? ඔබේ හිර වුණු සිතුවිලි අතර, ඔබ උපාදානය කරගත්ත දේවල් අතර ඈතට හිතාගෙන යන්න. යම් කිසි දෙයකට බැඳෙනවා නම් මගේ හිත පස්සේ යන්න කිව්වේ ඔන්න ඔය කතාව. ඒ හිතත් එක්ක ඈතට යන. දැන් ඔන්න අපි හිතමුකෝ තරුණයෙකුට විවාහයක් වෙන්න ඕන කියලා යම් කිසි ගැහැණුලා මේක එක්ක කසාදයක් බඳින්න ඕන කියලා හිතන ගේමුකෝ. ඉතින් මම කියන්නේ ඔබට ඒක හිතේ සිදුවිල්ල හිතනවා නම් ඒ දරුවට දැන් අපි මෙතෙන්ට ගෙනල්ලා සාකච්ඡා කරනවා කියලා හිතමුකෝ. එයාට හිතනවා මම මෙහෙම කැමති ගැහැණුලා මේක ඉන්නවා, එයාට තමයි මේ හිත තියෙන්නේ, එයා විවාහ කරගන්න තමයි ඉන්නේ කියලා එයා කියයි. එයා කියනකොට මම කියනවා හරි දැන් ඔයා විවාහ කරගන්නකෝ. ඔයා හිතන විදිහේ සුපිරි විදියට ඒ විවාහ මංගල්‍යය ගන්න. හරි. හරි. දැන් ඊට පස්සේ ගන්න. හරි ඊට පස්සේ විවාහ වෙලා සතියයි, මාස 3යි, අවුරුද්දයි. දැන් අවුරුදු 2යි. දැන් කොහොමද? දැන් ළමයෙක් ඉන්නවා. දැන් අවුරුදු 4යි. ඈ දැන් ළමයි කී දෙනෙක් ඉන්නවද? 3 දෙනෙක් ඉන්නවා. දැන් මොකද කරන්නේ? දැන් හරි කාර්ය බහුලයි. හරි දුනා. ඊට පස්සේ හරි දැන් ඊට පස්සේ මොකද කරන්නේ? ඊට පස්සේ මේ යනවා, ඊට පස්සේ මේ යනවා, ඊට පස්සේ දැන් අවුරුදු මේ විදියට ගියා, 20ක් ගියා, 25ක් ගියා. දැන් මොකද කරන්නේ? මොන මට පේනවා ලොකු පුතා කියන දේ අහන්නේ පොඩ්ඩා නරක සමාජයකට වැටිලා, දුව කියන දේ අහන්නේ විවාහයක් කරගෙන දැන් අපි දෙන්න දුකෙන් ඉන්නේ. ඈ එහ ප්‍රශ්නේ. ඊට පස්සේ තව පොඩ්ඩක් කියනවා, ඊට පස්සේ නෝන අසනීප වෙනවා, නොක්ක නෝන නැති වෙනවා, එහෙම නැත්තම් නෝන වෙන කෙනෙක්ට පැනලා යනවා. හරිද? දැන් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ ස්වාමීන් වහන්සේ මම පන්සලකට යනවා, ගිහිල්ලා මහාන වෙනවා. ඉතින් මහාන වෙලා ඊට පස්සේ බණ භාවනා කරලා සත්‍ය අවබෝධ කරගන්න. ඉතින් මං කියනවා අන්න ඒක කෙලවරේ තියෙන එක දැන් අවබෝධ කරගන්න. දැන් ඒක අවබෝධ කරගෙන අර දේවල් ඔක්කොම කරා. හරියට අර ලණුවක කොන් දෙකක් තියෙනවා. අපි කරන්නේ කෙටි කරලා කෙටි කරලා අරගෙන එහා ගොන මේ ගොනට එකතු කරලා ගැට ගහන්නයි තියෙන්නේ. ආරම්භයේ අවසානයේ එකට ගැට ගැහුවාම මේක දෙපොටක් බවට පත් වෙනවා. ඒ දෙපොට ශක්තිමත්. අවබෝධයෙන් යන ගමන සහ අනවබෝධයෙන් යන ගමන. ඉතින් මේ සද්ධර්මය අවබෝධ කරගත්තයි කියලා හිතන්න එපා අර කිසිවක් කරන්න බැරි වෙනවයි කියලා. ඒ සියල්ලම කරන්න පුළුවන් අවබෝධය. රස්සාව අවබෝධයෙන් කරන්න පුළුවන් නේ. විවාහ ජීවිතය අවබෝධයෙන් කරන්න පුළුවන්. දරුවෝ හදන එක අවබෝධයෙන් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට උපදෙස් දෙන එක අවබෝධයෙන් කරන්න පුළුවන්. හැමදේම අවබෝධයත් තුළ ජීවිතයක් ගත වෙනකොට අධික තණ්හාවක් තෘෂ්ණාවක් නැතුව යනකොට ඒක ඔළුවටත් සහනයක් ජීවිතයටත් සහනයක් දෙනවා. දැන් බලාගෙන යනකොට මේ සමාජ ජීවිතේවත් නිරෝගීකමවත් මානසික සහනයවත් වැදගත් නැහැ. ඒගොල්ලන්ට සමහර අයට වැදගත් තමන්ගේ තනතුරු. තනතුර වෙනුවෙන් මරාගෙන මැරෙනවා. ධනය. ධනය වෙනුවෙන් ඕන පාවාදීමක්. එතකොට මේ ජීවිතයේ දිහා බලනකොට මිනිස්සුන්ට මේ සත්‍යයට එහා ගියපු සත්‍ය පාගාදමකු අසත්‍යයකට ගොනු වෙච්ච කොටු වෙච්ච මහා අන්ධකාරයේ හටගත්ත මහා සිතුවිලි සමුදායකට මිනිස්සයා හසු වෙලා තියෙනවා. ඒම පස්සේ මිනිස්සයා දුවගෙන යනවා මිනිස්සයට මිනිස්සගේ ජීවිතය පිළිබඳව අවබෝධය පවා නැති වෙනවා. කතාව ලස්සන සිතුවමක මම දැක්ක තියෙනවා. වේගෙන් දුවගෙන එන බලුක්කෙක් එක් උඩ ඉන්න කුරුල්ල අල්ලන්න බීන් ගිහිල්ලා පයින්නවා. පයින්නකොට මේ බලන්නේ ප්‍රපාතයේ අවසානයේදී තමයි මේ කුරුල්ලව අල්ලන්න මේ පනින්නේ එළියට. ඒ බල්ලට වැදගත්කම තියෙන්නේ අර කුරුල්ලව අල්ලගන්න එක මිසක් අරමුණ තියෙන්නේ තමන්ගේ ජීවිතයේ ප්‍රපාතයට වැටෙනවද, ඒකෙන් මිය යනවද, අල්ලගත්තත් වැඩක් නෑ නේද කියලා කල්පනාව නෑ. ඒ ලස්සන සිතුවමක් එක. දුවගෙන දුවගෙන ගිහිල්ලා ඒ ප්‍රපාතය තියෙන තැනදීම උඩ පයින් වේගෙන් ඒ ප්‍රපාතයට වැටෙන හරි ඉන්නේ. කුරුල්ලත් අල්ලගනේ, එයා ප්‍රපාතයට වැටලා එයාගේ ජීවිතේ නැසෙනවා. හැබැයි මිනිස්සු ඔක්කොටම වෙන්නේ ඕක නෙමෙයිද? තමන්ගේ ප්‍රාර්ථනීය සමහර දේවල් අල්ල ගන්නවා, සමහර දේවල් බැරි වෙනවා. හැබැයි කොහටද වැටෙන්නේ? ප්‍රපාතයට වැටෙනවා. ඒ කියන්නේ මරණයට වැටෙනවා. ඉතින් කුරුල්ලෝ අල්ලගෙන කුරුල්ලෝ සමහර අය අල්ල ගන්න බැරුව නමුත් මරණයට පත් වෙනවා. මේක යථාර්ථයක් නේද? මේක සත්‍යයක් නේද කියලා අවබෝධ කරගන්නයි තියෙන්නේ. අවබෝධ කරගත්තට පස්සේ ජීවිතේ වෙනසක් ඇති වෙනවා නම් ඒක ඉබේම ඔබ තුළ සිද්ධ වෙයි. ඔබේ හිත සත්‍යයට විවෘත කරන්න වෙනසක් ඇති කරනවා නම් ඒ වෙනස ඔබේ තුළ ඉබේම සිද්ධ වෙවි. ඒක අවබෝධයෙන්. දැන් මම ඔයත්තන්ට කිව්වොත් එකපාරට ආරණ්‍යයකට කැලේකට ගිහිල්ලා සදාකාලිකවම ගල් කුටියක පාඩුවෙන් ජීවත් වෙන්න, පාඩුවේ ජීවත් වෙන්න කියලා කිව්වොත් මොකද කියන්නේ? බෑ කියයි. එහෙත් ජීවිතයේ සැබෑ යථාර්ථය තේරුම් ගිහිල්ලා යම් කිසි කෙනෙකුට එයාට තුලින්ම එයාට හිතෙනවා එහෙම හුදකලා ජීවිතයක් ගත කරන්න ඕන කියලා. එතකොට ඒක දුකක් නෙමෙයි, පීඩාවක් නෙමෙයි. ඒ වගේ අපේ යම් වෙනසක් ඇති කරනවා නම් ඒ වෙනස ස්වභාවයෙන් ඇති වෙන්න ඕන. තෙරපගෙන ඇති කරගන්න දෙයක් වෙන්න ඕනේ නෑ. අවබෝධයෙන් ඇති වෙන්න ඕන මේ සිතෙහි සැබෑ අවබෝධයෙන් ඇති වෙන්න ඕන. මේ සිතට ප්‍රත්‍යක්ෂ වෙන්න ඕන කරුණු මේ හිත ලේසින් බාරගන්නේ. එකක් ලෞකික ජීවිතයේ තිබෙන අස්ථීර භාවය හොඳින් වැටහෙන්න ඕන. අනේක තමයි නිර්වාණයේ ස්වභාවය තමන්ට ඥානනේ වී තිබෙන්න ඕන. මෙන්න මේ කරුණු දෙකම එකතු වෙන තැන සද්ධර්මයේ පිබිදීම සිද්ධ වෙනවා. සමහර අයට මුළු ලෝකයේම තියෙන අස්ථීර භාවය හිතර දැනුණත් නිර්වාණයේ ස්වභාවය දන්නේ නැති නිසා එතෙන්ටපත් වෙන්නේ නැහැ. ජීවිතයේ ස්වභාවය මේකයි කියලා හිතාගෙන ඒගොල්ලෝ ඇසට ගිහින් මැරෙනවා. මමත් හිතුවා ජීවිතය කියන්න මේක වෙන්න ඇති කියලා ඒ කාලේ. මේක තමයි ජීවිතයක ස්වභාවය කියලා හිතුවා. හිතුවාට පස්සේ නමුත් දර්ශනයක පොත්පත් කියනකොට නෑ නෑ මේ ජීවිතය කියන එක මේක ස්වභාවය නෙමෙයි, මේක වෙනස් කරන්න පුළුවන්. හැඩගස්වන්න පුළුවන්. අන්න හැඩගස්වනකොට හැඩගැහි ගෙහි යනකොට ඔන්න තේරෙනවා ඔව් හැඩගස්වන්න පුළුවන් කියලා. පස්සේ මේ රටෙත් ස්වභාවය මම හිතාගෙන හිටියා. යුද්ධ තියෙන කාලේ මේ හැමතිස්සෙම බෝම්බු පුපුරනවා, මරා ගන්නවා හැමදාම, ඉතින් කෑලික් නැතුව යනවා, බ්‍රේකින් නිවුස් එනවා හැමතිස්සෙම. ඔහොම තියෙන කාලේ මම හිතුවා රටක ස්වභාවය මේක වෙන්නේ නැති කියලා. වෙන රටක් දැකලා තිබුණෙන් දැන් නිසා හිතුවා මේක වෙන්නේ නැති රටක ස්වභාවය. රටක් කියන්නේ ඕනම තමයි, ඉතින් ගහ මරා ගන්නවා හැමදාම, එන කොටා ගන්නවා, ස්වභාවය ඕක තමයි කියලා හිතුවා. නමුත් ඒක තේරුණා රටක ස්වභාවය ඒක නෙමෙයිනේ, ඊට වඩා සාමකාමී තත්ත්වයක් ලෝකේ තියෙනවා. මිනිස්සුන්ගේ උද්වේග කර භාවයන් වලට ඉඩ දීලා ඒ උද්වේග කර භාවයන් සමනය කරන්න උද්වේග කර භාවයට ඉඩ දුන්නාම අවුල් ලෝකේ වැඩි වෙනවා. මොනතරම් උද්වේග කර භාවයක් තිබුණත් ප්‍රඥාවන්ත පාලනය විසින් ලෝකයේ සාධාරණත්වය හා යුක්තිය තදින් පිහිටවනවා. ආන්නේ වින් රටවල් තමයි ඔය සාමය ආරක්ෂා කරගෙන ඉන්නේ. අපේ රටේ ඔය බුද්ධිය තියෙන පාලකයෝ නැහැ. ඒ නිසා ඔහු වැඩි පීඩනයක් එන පැත්තට ඒ පීඩනයේ අයිතිවාසිකම දෙනවා. ඊට පස්සේ පීඩනයෙන් පීඩනය හට ගන්නවා. මනසෙත් ඕක පවතින රටත් මොකද මන මනෝභාවයන් කෝටි ගානක් එකතු වුණාමනේ රටක් හැදෙන්නේ. ඊට පස්සේ ඒ රටක් ඇතුලේ තියෙන්නේ එක මිනිස්සෙකගේ තියෙන මනෝභාවයේ ලක්ෂණම තමයි. මනසේ තියෙන්නේත් එහෙමයි. උද්වේග කර භාවයක් හට ගන්න ඒ උද්වේග කර භාවයට ඉඩ දෙනවා. දැන් දරුවන්ගේ සමහර වෙලාවට ඉල්ලීම් තියෙනවා, එහෙම නැත්නම් උද්වේග කර භාවයන් තියෙනවා. මොකද කරන්නේ? ඒගොල්ලන්ට තියෙන ආදරයේ හැටියට, සෙනෙහස හැටියට මොකද කරන්නේ? ඒගොල්ලන්ගේ උද්වේගයට ඉඩ දෙනවා. ඊට පස්සේ ඒකෙන්ම එයා සමහරලාට පීඩා වදින. එහෙම නෙමෙයි, අපි හැම දෙයක් අතරම විචාරශීලී බුද්ධියෙන් විදර්ශනාඥානයෙන් සත්‍ය තෝරගන්න මහන්සි වෙන්න ඕන. දරුවගේ උද්වේග කර භාවයේ, රටේ උද්වේග කර භාවයේ වේගවත් සිතුවිල්ලේ, තමාගේ වේගවත් සිතුවිල්ලේ හැඟීමේ සත්‍ය තෝරගන්න මහන්සි වෙනවා. අපි මුලින් මතක් කළා සත්‍ය කියන්නේ මොකක්ද කියලා. සත්‍ය කවුරුත් මැව්වේ නැහැ. මැව්වේ නැති නිසා තමයි ඒක සත්‍ය වෙන්නේ. මැව්වනම් ඒක සත්‍ය නෙමෙයි. ඔය මැවුම් කතා ඔක්කොම ආවේ ජීවිතයේ යථාර්ථයන් පැහැදිලි කරන්න බැරි නිසා. අද කාලේ වුණත් ලෝක මිනිස්සු හිතා ගන්න බැරි දේවල් වලට කියන්නේ දෙයියෝ තමයි ඒක දන්නේ කියලා. මොකද අපි දන්නේ නැහැ කියන එක. නමුත් බුදුරජාණන් වහන්සේ පරමාණුවෙන් පරමාණුවට, අංශුවෙන් අංශුවට කඩලා බෙදලා බාහිර ලෝකයක්, ආධ්‍යාත්මික ලෝකයක් විග්‍රහ කරලා පෙන්නුවා. ඊට පස්සේ දෙයියෝ තමයි යෝග දන්නේ කියලා දෙයියන්ට බාර කරන්න ඕනේ. මිනිස් ප්‍රඥාවට සාධක ඇතුව තහවුරු කරගන්න ඉඩ සැලසුවා. අපිට තියෙන්නේ ලෝකය කවදා හැදුනද, කොතෙක් කාලයක් පවතිනවද කියන එක පිළිබඳව උත්තර සෙවීමට ප්‍රථමයෙන් මේ මොහොතේ ඔබ ළඟ තියෙන තුවාලෙට බෙහෙත් දාගන්න එක. මේ මොහොතේ ඔබට තියෙනවද ප්‍රශ්නයක්? සමහරලාට කියන්න පුළුවන් නෑ කියලා. ඒ නෑ කියන්නේ ප්‍රශ්න හඳුනන්නේ නැති නිසා. හරියට අර පදික වේදිකාවෙ ඉන්න ඔය යාචකයෝගෙත් මං ගිහිල්ලා අහනවා, කොහොමද අංකල්? හොඳින් ඉන්නවා? මොකද ප්‍රශ්නයක් එහෙම තියෙනවද? නෑ, මොකුත් නෑ, ප්‍රශ්නයක් නෑ. ඉන්න ගයක් තියෙනවද? ගයක් නෑ. අර අර අතන කඩපිලේ ඉන්නේ මම. බැංකුවේ සල්ලි එහෙම තියෙනවද? හපු නෑ, එහෙම දාලා නෑ. ඔය කීයක් කරේ හම්බ කරගන්න එදා කෑමක්. අඳින්න ඇඳුම් තියෙනවද? මේකේ තව ඇඳුම් කඩමාල්ලක් තියෙනවා. හැබැයි ප්‍රශ්න හඳුනගෙන නෑ. ඒ නිසා ඔබත් අර යාචකයෙකුසේ ඔබේ ප්‍රශ්න ඔබ අඳුනගෙන නැත්නම් ඔබත් කියන්නේ මොකද්ද? ප්‍රශ්නනේ. සක්කාය දිට්ඨියෙන් දැවෙනවා, රාග ගින්නෙන් දැවෙනවා, ද්වේෂ ගින්නෙන් දැවෙනවා, මෝහ ගින්නෙන් දැවෙනවා. ප්‍රශ්නයක් තියෙනවද? නෑ, මොකුත් ප්‍රශ්නයක් නෑ. දැන් ඔය පිච්චෙනව නේද? අනේ ඔව් කී කියා ඉන්නවා. දැන් ලොකු ජීවිත කතන්දරයක් අහන්න පටන් ගත්තාම අඬ අඬ කෑ ගහ කියනවා. ඔබේ ප්‍රශ්න ඔබට අවංකව ඔබ තේරුම් ගන්න උත්සාහ කරන්න. ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න නැති සුවය විඳින්න. ස්වභාවයෙන් ප්‍රශ්න නැත්තම් ප්‍රශ්න නැති සුවය විඳින්න. මනසට ඇති කරවන පීඩා විවිධ හේතු නිසා තියෙන එකක් තමයි කර්මයෙන් හටගන්නා වූ පීඩා. ආන්න ඒක තමයි අපිට දුරු කරන්න පුළුවන් කොටස. අපගේම මනෝ කර්මයෙන් හටගන්නා වූ පීඩා, දෘෂ්ටියෙන් හටගන්නා වූ පීඩා තියෙනවා. අන්න ඒවා අපිට දුරු කරගන්න පුළුවන්. ඊළඟට තියෙන මොනවද? ශරීරයේ තියෙන විෂමතා නිසා හට ගන්නා වූ පීඩා තියෙනවා. දැන් ආම්ල පිත්ත රෝගේ නිසා හට ගන්න පීඩා තියෙනවා. ඈ බ්ලඩ් සුගර් නිසා හට ගන්නා පීඩා තියෙනවා. රක්තවාදී නිසා හට ගන්නා පීඩා තියෙනවා. අරිසස් නිසා හට ගන්නා වූ පීඩා තියෙනවා. ඈ තේරුම් ගන්නවා. එතකොට මොකද කරන්නේ? දැන් ඒ පීඩාව අර කර්මයෙන් කර්ම විපාකයෙන් හටගත්ත පීඩාවක් නෙමෙයි, ලෙඩ රෝග නිසා හටගත්ත පීඩාවක්. ඒ කර්මයේ කර්ම විපාකයේ තියෙන්නේ කයට නෙමෙයි හිතට. ඉතින් මේ මිනිස්සු බුදුහාමුදුරන කර්ම විපාක දුන්නයි කියන තැනම තියෙන්නේ මොකද්ද? බුද්ධ ශාසනයේ මුලම දැක්කක මොකක්දන්න දන්නේ නැහැ කියන එක. චේතනහම් භික්කවේ කම්මං වදං. කර්මය කියන්නේ මේ චේතනාව. එතකොට මිනිස්සුගේ නොයෙකුත් කර්ම විපාක කියලා දාන්නේ බුදුරජාණන් වහන්සේගේ අර කයට වෙච්ච නොයෙකුත් සිද්ධි ටික. ඉතින් මම මේක කිව්වහම මාධ්‍යාලිකාවන් විභව මම අයින් කළා. මේ පොත්පත් ඇසුරු කරගෙන පොතේ තියෙන තැනත් පෙන්නලා පාටෙත් පෙන්නලා කිව්වා. ඒත් පිළිගන්නේ නැහැ. බුදුහාමුදුරන කර්ම විපාක දුන්නමයි දෙන්නම ඕන කියලා කියනවා. තේරෙනවද? බුදුහාමුදුරන්ට කර්ම විපාකයක් දෙන්නේ නැති මට්ටමක උසස් තත්ත්වයක් කිව්වා. මේක බුදුහාමුදුරන්ට ගෞරවයක්. නින්දාවක් නෙවෙයි. මේ මිනිසු නින්දා කරනවා. බුදු කෙනෙකුට කර්ම විපාක දෙනවයි කියලා නෑ. බුදු කෙනෙකුට කර්ම විපාක දෙන්නේ නෑ. හැබැයි පුතජන සත්වයේ සියලු දෙනාටම කර්ම විපාක දෙනවා. මාර්ගඵලලාභියට කර්ම විපාක දෙනවා. අවම. අවමෙන් දෙන්නේ ඒක. තේරුණානේ? අවමෙන් දෙන්නේ. එහෙමනම් මේ සියල්ල ජීවිතයේට ඇතිවෙන සියල්ල කර්ම විපාක නෙමෙයි. දැන් වයසට යන්නේ කර්ම විපාකටද? වයසට යන කර්ම විපාකෙට නෙමෙයි. කුදු ගැහෙන්නේ වයසට යනකොට කර්ම විපාකයට නෙමෙයි. ඒ තමයි මේ සත්ත්ව ස්වභාවය. මෙයා ඒක මරණයටපත් වෙන්නේ සියලුම දෙනාම කර්ම විපාකයට නෙමෙයි. චේතනා කර්ම කර්ම ක්ෂය කළාට පස්සේ චේතනා කර්මයක් නැති නිසා චේතනාවක් නැතුව උන්වහන්සේලා ඇවිදගෙන යනවා කතා කරනවා. දැන් මට කිසිම චේතනාවක් නැහැ පින්නතුන්. දැන් මම මේක මොකටද ඕගොල්ලන්ට දේශනා කරන්නේ? මං අහලා බලන්න ඕන. මේක අනිවාර්යෙන් ඔය ඇත්තෝ පිළිගත යුතුද? නැත. ප්‍රතික්ෂේප කළ යුතුද? නැත. මට මොනවා හරි පක්ෂයක් හරි පාටක් හරි ආගමක් හරි ගෝත්‍රයක් හරි මොකක් හරි කණ්ඩායමක් හරි මොකක් හරි තියනවද එහෙම ඒකට බඳ ගන්න සොසයිටි එකක් හදාගන්න? නැත. දැන් බලන්න චේතනාවක් නැහැ. චේතනාවක් නැති දේශනයක්. දැන් වෙන අයගේ දේශනාවල චේතනා තියෙනවා. ඒ දේශනාව අවසානයේ ඒගොල්ලන්ගේ ආගමට ඇවිල්ලා බැඳෙනවා. බඳ ගන්නවා. මේක. එනනේ. බැඳෙන්න කියනවා. එතකොට ඒ චේතනාව ඔක්කොම මොකටද යන්නේ? තමන්ගේ ආගම ප්‍රමෝට් කරන්න යන්නේ නේ. ඒක ඉස්සරහට ගෙනියන්න හදන්නේ. මොකක්වත් නැහැ. ආන්නේ විදියට ජීවන පැවැත්මක් අට ගන්න පුළුවන් නම් ඒක තමයි ගොඩාක් හොඳ. දරුවන්ට සලකන එකේ වුණත්, ස්වාමියාට බිරිඳට සලකන එකේ වුණත්, ගේදොර හදන එකේ වුණත්, ඒක ඇතුලේ චේතනාවක් නැතුව ඒක අපිට කරන්න පුළුවන් නම් අපි හිතනවා මේ චේතනාවක් නැතුව මුකුත් කරන්න බෑනේ කියලා. පුළුවන්. චේතනාවක් නැතුව ඒක සාමාන්‍ය අවශ්‍යතාවයක් හැටියට සලකා ඒකට චේතනාවෙන් බැඳීමක් නැතුව දෙයක් කරන්න පුළුවන්. දැන් මිදු මහරහතන් වහන්සේ චේතනාවක් නැතුව ඇවිල්ලා සීවේ කළේ. බුදුරජාණන් වහන්සේ ගමින් ගමට වැඩම කළා මේ සත්‍ය ප්‍රකාශ කළේ චේතනාවක් නැතුව. අන්සාස්ත්‍රවරුත් මේක අවබෝධ කරගත්තනම් ඔවුනුත් මේක කරේ චේතනාවක් නැතුව. එතකොට අපිට කාගෙන කඩාගෙන බිඳගෙන ගිහිල්ලා කියලා දෙන්නත් මිනිස්සුන්ට දෙයක් නෑ. මිනිස්සුන්ට බැන බැන මේක උගන්වන්න උවමනාවක් නෑ. මිනිස්සුන්ට ඕක ඕනේ නෑ කියලා ඉන්නවනේ අපි නිහඬ වෙනවා. උවමනා එක මිනිස්සෙක් ඉන්නවා නම් එයාට හොයාගෙන ගිහින් එයාගේ දුකට පීඩ වෙනවා. දැන් ඔබත් හොයන්නේ නැති නිවනක් මම ඔබට කියන්න ගියොත් එහෙම ඔබ මාත් එක්ක උරණ වෙයි. ඔබ හොයන නිවනක් තමයි මම ඔබට දේශනා කරන්නේ. ඔබ කැමති ඔබේ මනස සංසුන් වෙනවට අන්නේ සංසුන් ගැමක් ගැන කතා කරනවා. ඔබ කැමති ඔබේ මනස මෘදු වෙනවට අන්නේ මෘදු භාවය ගැන අපි කතා කරනවා. ඔබ කැමති ඔබේ මනස වලාකුලක් වගේ පාවෙනවට අන්නේ නිදහස ගැන අපි කතා කරනවා. ඔබ කැමති ඔබේ පිච්චෙන දැවෙන දැවීම් වලින් නිදහස් වෙන අන්නේ නිදහස ගැන අපි කතා කරනවා. ආන්නේ නිසා ඇවිල්ලා හම් වෙනවා. බලන්න මේ ධර්මයේ අතහැරීම සංසුන්ව ඇස් දෙක පියාගෙන ටික වෙලාවක් පුරුදු කරන්න සාමිනාංශ කතා කරන්න ඔබ ආධ්‍යාත්මය තුළින් පුරුදු කරන්න. මාතෘකාව සියල්ල අතහැර වාසය කිරීම. සියල්ල කියන්නේ රූප සියල්ල, වේදනා සියල්ල, සංඥා සියල්ල, සංකාර සියල්ල, විඥාන සියල්ල. ගැටීම සියල්ල කියන්නේ ගැටීම. සියල්ල කියන්නේ ඇලීම. මෙන්න මේවා අතහැරලා සියල්ල වාසය කරන්න. සමහර අය සියල්ල අතහැරීම කියලා කිව්වම එයා ගැටෙන මනසට එනවා. එතකොට එතන ගැටෙන මනස කියලා කියන්නේ සියල්ල අතහැරීම නෙමෙයි. එයා ඒ සියල්ල අල්ල ගැනීම. සියල්ල යනු රූප සියල්ල, වේදනා, මනසේ අට ගන්න වේදනා, සංඥා, සියල්ල අත්හල මනා ඥාන දර්ශනය ඔබ තුළ ඉපදී තිබෙනවාද? සියල්ල අත්හල ඥාන දර්ශනය ඔබ තුළ ඉපදී තිබෙනවාද? තවමත් ඔබ යම් සංඥාවක, යම් විඥානයක, යම් රූප ධර්මයක යම් වේදනා ස්වરૂපයක යම් චේතනාවක් පදනම් කරගෙන යම් කිසි සටනක් ඔබ තුළ ඔබ පවත්වනවාද? ඔබට නිදහස්, ඔබට නිදහස් වන්නට තිබෙන්නේ ඔබම විඳින වේදනාව තුළින්. පංච උපාදානස්කන්ධයේ සියල්ල අවසානයේ වේදනාත්‍රයක් හැටියට පැමිණෙනවා. සුඛ වේදනා, දුක්ඛ වේදනා, උපේක්ෂා වේදනා කියන මෙන්න මේ වේදනාත්‍රයක් හැටියට පැමිණෙනවා. අන්න ඒක හොයාගන්න යමෙක් මේ වේදනාත්‍රය ඉක්මවයිද, මේ වේදනා තුන ඉක්මවයිද, ඔහු මුළු බුද්ධ ශාසනයම දැනගත්තා වේ. තාම සරලයි, ඔබ වෙරදරන්න, මහන්සි වෙන්න, කැප වෙන්න, ඥානය උදා කරගන්න, මේ වේදනාත්‍රයෙන් නිදහස් වෙන්න. මම මේ රූපයක් වශයෙන්, අරමුණක් වශයෙන්, චේතනාවක් වශයෙන් මේ අල්ලගන්නේ වේදනාවක් නේද? මේ වේදනාවට නේද මං ඇබ්බැහි වෙන්නේ? මේ වේදනාවත් එක්ක නේද මම ඇලෙන්නේ? මේ වේදනාවත් එක්ක නේද මම සටන් කරන්නේ? මම කියන්නේ වේදනාවක්. මා හිතන දේ කියන්නේ වේදනාවක්. මගේ අයිතිය කියන්නේ වේදනාවක්. මගේ දරුවා, මගේ ස්වාමියා කියන්නේ වේදනාවක්. මගේ ධනය, මගේ සම්පත් කියන්නේ වේදනාවක්. මගේ අනාගත බලාපොරොත්තු කියන්නේ වේදනාවක්. ඒව කරා දිවගෙන යන්න බැරි වුණාම බලාපොරොත්තු කඩවුණු දුක් වේදනාවක්. හැම මොහොතකම මේ මනසේ වේදනාවකට තල්ලු වෙවි යන ගතිය නිදහස් කරගන්න ඔබ දක්ෂ වෙන්න ඕන. ඉක්මවනවා කියලා කියන්නේ ඒකයි. බොහෝම පරිස්සමින් තෝරගන්න ඕන දෙයක්. මනස ඕනවට වඩා දැඩි කරගෙන මේක හොයන්නත් බෑ, මෘදු කරගෙන මේක හොයන්නත් බෑ. බොහොම පරිස්සමින් මැණිකක වටිනාකම හදනවා වගේ, පරීක්ෂා කොට මැණිකක වටිනාකම හදනවා වගේ දෙයක් වෙනතුනේ මේක. පොළවේ කවුරුවත් වටිනාකමක් හදපො නැති ගල් ගෙඩියක් අරගෙන ඒකට වටිනාකමක් හදනවා. ඒ වගේ තමයි පින්නතුනි මුළු ලෝකෙම වටිනාකමක් හදලා දීලා තියෙනවා. ඒකේ පුජ්‍යලයට තමයි වටින්නේ. නිවනේ ස්වභාවය, සිතේ ස්වභාවය මනාව සංසන්දනය කොට පැහැදිලි කරගන්න. දුකට හේතු, දුකට මූල සියල්ල සිඳලන්න තරින්න. මේ මොහොතේ දැවෙන දෙයක් හරින්න. එයින් සිත මුදවා ගන්න. සෞම්‍ය ලෙස අතහැරීම සිද්ධ කරන්න. පුජ්‍යලත්වයෙන් අතහරින්න ගියොත් ඒක හරි ගොරෝසු අතහැරීමක් වෙනවා. සෞම්‍ය ලෙස අතහරින්න. මොනතරම් අතහැරීමක්ද කියනවා නම් අතහැරීමක් අතහරිනවා. අන්න එතනටයි අපි සෞම්‍ය අතහැරීම කියලා කියන්නේ. අතහැරීමක් අතහරිනවා. හොඳින් මනාව ධර්මය තේරුම් අරගෙන එය ප්‍රකට කරන්න. ධර්මයේ ස්වභාවයටම ඔබේ සිත පැහැබර කරගන්න, පැහැදිලි කරගන්න. ටිකක් අපහසුයි, නමුත් කැප වෙන්න. වරදී වරදින සෑම විටම නිවැරදි කරගන්න මහන්සි වෙන්න. තමන් යම් ස්ථාවරයක සිටී නම් ඒ ස්ථාවරය ධර්මයේ ස්ථාවරයට ගලපා බලන්න. එවිට එහි අඩුව තේරෙයි. තව නිවැරදි වන්න. දෘෂ්ටි ගන්නා වූ ස්වභාවයක් ගත්තා වූ ස්වභාවයක් පවතිනවා නම් එයින් හිත නිදහස් කරගන්න. ඔබ හරි තැන පිහිටියනම් ඔබට සහනය, සැහැල්ලුව, ශාන්ත බව, මෘදු බව ඉතිරි පැතිරි දැනේවි. ඔබ යම් කිසි තැනක පැටලුණා නම් ඔබට නොතේරුණත් වැසී පැවතුණු දෘෂ්ටියක් නිසා ඒ වැසී පැවතුණු දෘෂ්ටියෙන් ඔබ වේදනාවට පත් කරාවේ. වේදනාවක් දැනෙන, පීඩනයක් දැනෙන තැනක යම් කිසි මුලාවකට, යම් කිසි උගුලකට තමන් හසු වී ඇති බව තේරුම් ගන්න. එයින් නිදහස් වන්න. ලෝකය පිළිබඳව විනිශ්චය කරන විනිසුරුවරයා විශ්‍රාම යවන්න. හොඳ නරක වශයෙන්, හරි වැරදි වශයෙන් ලෝකය පිළිගන්නා වූ විනිසුරුවරයා විශ්‍රාම යවන්න. ඔබ තුළ ඒ විනිසුරුවරයා ඉන්නවා. ඒ ඔබයි. ඔබට සිද්ධ වෙනවන්නේ විනිසුරුවරයා නිදහස් කරන්න. ඒ විනිසුරුවරයා සිටින තාක්කල් ඔබට ඇලීම්, ගැටීම්, බැඳීම්, වේදනා හට ගන්නවා ඇති. ඒ විනිසුරුවරයා අවිද්‍යාව මුල් කරගෙනයි සිටින්නේ. ඒ විනිසුරුවරයා පාවිච්චි කරන්නේ මාර දිට්ඨිය, මාරයාගේ දෘෂ්ටිය. මාරයාගේ දෘෂ්ටියෙන්ද ඔබත් එබී බලන්නේ? බුදුහාමුදුරන්ගේ දෘෂ්ටියෙන්ද කියලා බලන්න. හරි අමාරු වැඩක්. නිදිය ගත්ත මොලේ ස්නායු අවදි කරගෙන යන්න තියෙන ගමනක්. විදර්ශනා ඥානෙ වැඩෙන්න මෙර වීර්යය ඇතුළු දර්ශන සම්පත්තිය ගොඩනගන්න. සෑම විටම තමන් අතර වී සිටින තැන පරීක්ෂාවට ලක් කරන්න. ඒ ගමනාන්තය නොවන බව තේරුම් ගන්න. ගමනාන්තයට ඔබ පැමිණියා නම් නිරායාසයෙන්ම ඔබට සහනය, නිරෝධය, ශාන්ත බව, මෘදු බව, ගැටලු හටගන්නේ නැති බව, හටගත්ත ගැටලු නැති බව, දෘෂ්ටි නැති බව, බරක් නැති බව මනාකොට ප්‍රත්‍යක්ෂ කොට අවබෝධ කරගන්නවා. ඒ සුවය, ඒ ශාන්ත බව විඳිනවා. ඒ කාන්තයි. මිදෙනවනම් මිදෙන්න තිබෙන්නේ පංච උපාදානස්කන්ධයෙන්මයි. පංච උපාදානස්කන්ධයෙන්ම මිදීමම තමයි අරිහත්ත්වයට දක්වාම තිබෙන්නේ. වෙන මොකවත් නැහැ. ලෝකයට ඇලෙන ස්වභාවයයි ලෝකයෙන් ගැලවෙන ස්වභාවයයි කියන මධ්‍යස්ථ තැන එනවා. තරාදී බැලන්ස් එක හරියට පිහිටන තැන තියෙනවනේ. එතනින් ලෝකෝත්තර පැත්තට නැඹුරු වීම කියන එක ඇති වෙනකොට එයා වැඩෙනෝ පරිසෝතගාමී ප්‍රතිපදාවට. එහෙම නැත්නම් සෝහාත් මාර්ගයට වැඩෙනවා. ඊට පස්සේ ලෞකික පැත්ත බර අඩු වෙමින් ලෝකෝත්තර පැත්ත නිරෝධයේ පැත්තට හිත ඇලෙමින් ඒ වචනේ පාවිච්චි කරනවා වෙන වචන නැති නිසා. ලෝකෝත්තර පැත්තට ඇලෙමින් ඇලීමක් නැහැනේ ලෝකෝත්තර පැත්තට යදිනේ. නමුත් සම්බුද්ධ වචන දුර්වලයි. ඈ ලෝකෝත්තරත්වයට ඇලෙමින් වාසය කරන එවිට ඒ පැත්තට තරාදී බර වෙනවා. මේ සිතට බැඳිච්ච මනුෂ්‍යයා බොහොම පරිස්සමින් ආශ්‍රය නිස්සරය කරන්න ඕන. මොකද හේතුව ඒ හැම මනුස්සයෙක්ම ඒ මනුස්සයත් අසරණ. ඒ මනුස්සයාගේ වේගකාරීත්වය තුළ ඒ නිසා මනුෂ්‍යයගේ දෘෂ්ටි විදවන එක මහ භයානකයි. අපි මේක බොහොම පරිස්සමෙන් රෙද්දන්නේ. දෘෂ්ටි රිදවන එක හරිම භයානකයි. දෘෂ්ටි රිදෙවොත් මොකද වෙන්නේ? ආරූඪ වෙනවා, ආවේශ වෙනවා. දැන් ඔය සමහර දේවල් මම්ම දේශනා කරන නිසා අහගෙන ඉන්නවා. වෙන කෙනෙක් කිව්වනම් එහෙම නිවනට බර වූ සිතක් ලෝකෝත්තරත්වයට බර වූ සිතක් බුදු සරණ යන සිතක් තියෙනවා. බුදු සරණ යන සිතක් කියලා කියන්නේ මේ ලෝකයේ ලෝභ ද්වේෂ මෝහ වලින් පදනම් වෙලා ක්‍රියා කරන අයට ඉඩ දීම නෙවෙයි. බුදු සරණ යන හිතක් කියන්නේ බුදු පිළිමේ කඩන්න එන මනුස්සයෙකුට බුදු පිළිමේ කඩාගෙන යන්න කියන එක නෙවෙයි. මිත්‍යාව පතුරවගෙන යන මිනිස්සුන්ට ආ මිත්‍යාවත් ලෝකේ තියෙන අයිතියක් තියෙනවා. බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා දේව වළක්වන්න කියලා. එහෙම ඕවට ඉඩ දෙන අර නිකන් වඳ බෙහෙපු මානසික මට්ටම නෙවෙයි. හරි ඍජු උජුපටිපන්න භාවයකින් යුක්ත, හරි ന്യാයපටිපන්න භාවයකින් යුක්ත, සාමීචිපටිපන්න භාවයකින් යුක්ත හරිම නෙවැරදි මනසක් එතන තියෙන්නේ. සත්‍ය සත්‍ය විදියට දකින්න, අසත්‍ය අසත්‍ය විදියට දකින්න, මිත්‍යාව මිත්‍යාව විදියට දකින්න පුළුවන් මනසක් එතන තියෙන්නේ. සම්‍යක් ඥානයක් එතන තියෙන්නේ. සමහර අය මේ සම්‍යක් ඥානය කියලා මේ මෛත්‍රිය කියලා නිකන් වඳ බහැපු ගතියක් හදාගන්නවා. අර ගස්වල තියෙන වඳ ගස් කියලා අන්න ඒකට කියන්නේ වඳ බහිනවා කියලා. කාන්තාවත් ඉන්න ඕන වදයි නේ, ළමයි හම්බෙන්නේ තියෙන්නේ ඒගොල්ලන්ට කියන්නේ වදයි කියලා තමයි. ගස්වලටත් කියනවා වඳ ගස්, පොල් ගස් තියෙනවා, දෙල් ගස් තියෙනවා, වඳ වඳ දෙල් ගහක් කියලා කියන්නේ. ඒ වගේ වඳ බහැපු ගතියක් හදාගන්න එක එහෙම නෙමෙයි. සමහර අපේ ඉන්න අපිට දායකයෝ හම්බ වෙනවා, ඒගොල්ලෝ නිකන් බැලුවා වඳ බහැලා. ආගමක් නැහැ, ජාතියක් නැහැ, යම්යක් නැහැ, මොකක්වත් නැහැ. හැබැයි අර සත්‍ය අවබෝධයෙන් නෙමෙයි වඳ බහැපුවා තියෙන්නේ. එහෙම වඳ බහැලා ඉන්න එපා. එහෙම එපා. එහෙම නැයි ඉතින් හරි අමු මෝඩෙක් වගේ හිටියාම ඉවරයි. ද ධර්මයේ තේරුම් ගන්න තේරුම් ගන්න දැන් ඔබට හොඳට තේරෙනවා ඇති මේ මමත්වයේ දුරු කරපු අයගේ නිකන් අනිත් අයට වඩා මමත්වයේ තියෙනවා වගේ. ඇයි ඒ? මමත්වයේ තියෙන නැති කරපු අයද තියෙන අර සුපර් ඊගෝ කියන එක තියෙන්නේ. නිකන් ඊගොයිසම් කියන්නේ සුපර් ඊගෝ කියලා කියන්නේ ඒක සුපිරි මමත්වේ. ඇයි සුපිරි මමත්වේ කියන්නේ? එයා තමයි නිවැරදි දේ නිවැරදි තැනින් බෙදන්න දන්නේ. එයාට අභිමානයක් තියෙන දැන් බුදු කෙනෙක් වුණත් නිග්‍රහ කරලා දෙන දේ ගත්තද නෑ. නින්දා ලබන තැන නිහඬවම සිටියද නෑ. වසලය කියන තැන ඔය නිකන් අහගෙන ගියාද පාරේ නෑ. අහගෙන යන්න ඕන තැන අහගෙනත් ගියා. උත්තර දෙන්න ඕන තැන උත්තර දුන්නා. නින්දා කරලා දෙන ආහාර ටික මේක දාන්න කිව්වා ගිහිල්ලා සතු නැති තැනකට ගිනි මැලයක් පුච්චපු තැනකට දාන්න කිව්වා. ඇයි කෙනෙක් හිතන්න පුළුවන් මේ බුදුහාමුදුරන්ට ඉතින් මමත්වයක් නැත්තම් ඉතින් අර දෙන ඕන දෙයක් කන්න ඕන නෑ නෑ. උන්වහන්සේලාට මමත්වයක් නෑ. ඒ වුණාට උන්වහන්සේලාට උතුම් අභිමානයක් තියෙනවා. උතුම් ශ්‍රේෂ්ඨත්වයක් තියෙනවා. එතකොට ඒ ශ්‍රේෂ්ඨත්වය කියන්නේ මමත්වයද? ඒකයි කියන්නේ බුදුදහම කියන්නේ වඳ බහැපු ගතිය නෙමෙයි. යා සත්‍ය සත්‍ය විදිහට හඳුනගන්න. මට මතකයි මටත් එහෙම දාන පාත්‍රයට මේ මනුස්සයට භාජන ටික ඉස් කරගෙන යන්න ඕනේ කියන අදහසින් මේ මනුස්සය කරවැදී මුළු භාජනවල තිබිච්ච ඔක්කොම දාන ටික පාත්‍රයට දැම්මා. දැන් පාත්‍රයෙන් එකයි වළඳන්නවත් බෑ. මේ මනුස්සයගේ අදහස තිබුණේ මට දන් දෙන්න කියන අදහස නෙවෙයි, දාන වළඳන්න කියන අදහස නෙවෙයි, භාජන ටික ඉස් කරගන්න. මම කල්පනා කරා දැන් මේක මෙහෙම වළඳන්නත් බෑ, මට එච්චර බඩගින්නකුත් තිබුණේ නැහැ. මමත් ගිහිල්ලා අර වගේම සතු ටික කියලා දුන්නා මේ කන්න කියලා. ඇයි වලදන්න නම් වලදන්න විදියට දෙන්නක. මෙයාට උමනා කළේ භාජන ඉස් කරගන්න කියලා. පාත්‍රයට ඔක්කොම දාලා ගියා. මෙහෙදි නෙමෙයි වෙන තැනක මේ දායකයෝ නෙමෙයි. සැබෑ ලෙස අභිමානය, සැබෑ ලෙස ගෞරවය, සැබෑ ලෙස ප්‍රබුද්ධ භාවය, සැබෑ ලෙස ජ්‍යෙෂ්ඨත්වය, සැබෑ ලෙස සත්‍ය අවබෝධය, සැබෑ ලෙස මනස උසස් වීම කියන එක සිද්ධ වෙනවා මේ ධර්ම අවබෝධයේදී. බෞද්ධය තමයි වඳ බැහැලා තියෙන්නේ. දැන් බෞද්ධ ආගමෙන් කෙල්ලෙක් ගන්නවා වෙන ආගම. කොල්ල මේ ආගමට එනවද නැහැ, කෙල්ලත් ඒ ආගමටම යනවා. එහෙම නේද වෙන්නේ? බෞද්ධ ආගමෙන් කොල්ලෙක් ගන්නවා වෙන ආගමකින් කෙල්ලෙක්. ඒත් කොල්ලගේ ආගම පැත්තට එන ස්වභාවයක් නැහැ. ඒත් යනවා අර කොල්ලත් යනවා ඒ පැත්තට. මොකද හේතුව? ඒ පැත්තේ බලපෑම වැඩි. ඒකට හේතුව අඳ බහැපුවා. ඒක උපායශීලීව හරි පස්සේ හරව ගන්න හරි කල්පනා කරන්න ඕන සත්‍ය තේරුම් අරගෙන. නමුත් බලන්න නැත්තම් කියන්නේ මොකද්ද? කසාද නෙමෙයි යකෝ, මට රටක් දුන්නත් වැඩක් නැහැ. බුදුන් දහම් සඟුන් නැති දැන කියන උජුපටිපන්න භාවයේ ඉන්නවා. ඒ නිසා සත්‍ය අවබෝධ වෙච්ච කෙනෙක් අර ඒක දිව්‍ය කුමාරයෙක් ඇවිල්ලා දිව්‍ය සම්පත් දෙන්නම්, දිව්‍ය විමාන දෙන්නම්, මෙච්චර සම්පත් දෙන්නම්, මසුරං ලක්ෂ කෝටි ගාණෙන් දෙන්නම්, ඔබ එක දෙයක් කියන්න කිව්වා. බුදුන් නොබදුන් කියන්න, දහම් නොදහම් කියන්න, සඟුන් නොසඟුන් කියලා කියන්න. කාටද මේ කියන්නේ? මේක ආර්ය සත්‍ය අවබෝධ කරගත්ත මානවකයෙකුට. ඒ මානවකයා කියන මුළු දිව්‍ය විමානම දුන්නත් මම ඒක කියන්නේ නැහැ. ඒක සත්‍ය. මම බුදුන් ඔබ දුන් කියන්නේ නැහැ, දහම් නොදහම් කියන්නේ නැහැ, සගුණ සගුණ කියන්නේ නැහැ. මම මුළු දිව්‍ය විමාන සියල්ලම දුන්නා කියලා. ඊට පස්සේ මේක අහගෙන ගිහිල්ලා මේ චෙක් කරන්න මේක කිව්වේ දෙවියා. ඊට පස්සේ ඒ දෙවියා ගිහිල්ලා කියනවා බුදුරජාණන් වහන්සේට, මෙන්න මෙහෙම ඔබ වහන්සේගේ ශ්‍රාවකයෙකුට මම කිව්වා. ඒත් බලන්න මේ ශ්‍රාවකයා එක බින්දි නෑ. මහා පුදුමයක්, ඒක ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ ඒක තමයි දේශනා කරේ. ඒගොල්ලන්ට අවිච්ච ප්‍රසාදයක් හටගන්නවා. ඒ කියන්නේ නොසැලෙන ශ්‍රද්ධාවක්. නොසැලෙන ශ්‍රද්ධාවක් ඔබට තියෙනවද බුදුහාමුදුරු ගැන නොසැලෙන ශ්‍රද්ධාව? ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ කවුද කියලා හාත්පස දැනගෙන ඉන්න ඕන. නැත්තම් ඒක පාරට ගියව ගමන් සිද්ධාර්ථ කුමාරයා හරි නරකයි බලන්න අර යසෝදරාවයි කිරි දරුවයි දාලා ගියා. කොච්චර කැත වැඩද කලේ කියව ගමන් ඇත්ත නේ නම් අර යකා කරු බැරි හරි නෑ නේ කියලා හිතෙනවා. ඉතින් ඒගොල්ලන්ගෙන් මම අහනවා, එහෙනම් බුදුහාමුදුරුවෝ කියන බණ ඔයා අහන්නේ නැහැ නේ? රාහුල හාමුදුරුවෝ කියපු බණ ඔයා අහන්න ලෑස්තිද කියලා අහනවා. ඒත් නැහැ. එහෙම නැත්නම් යසෝදරාවිය දේශනා කරපු බණ අහන්න කැමතිද? දැන් යසෝදරාවියට අසාධාරණයක් වුණා කියලා නෙමෙයි කියන්නේ. යසෝදරා දේ කියපු බණ අහන්න ලෑස්තිද? ඒත් ලෑස්ති නේ. මොකද්ද මේ අවශ්‍ය වෙලා තියෙන්නේ? එයාගේ තියෙන දුෂ්ට මනසේ උතුරු තේරුම් ගන්න. මේ යසෝදරාවියට තියෙන ආදරේවත්, රාහුල කුමාරයට තියෙන ආදරේවත් මොකක්ද? මේ බුදුහාමුදුරුවන්ට නිග්‍රහ කිරීමේ තියෙන නින්දා කිරීමේ චේතනාව විතරයි තියෙන්නේ. හරි දුර්වලයි. දවසක් ඇවිල්ලා මගේ කියව බුද්ධාගම බොරුයි කිව්වා. මං අහුව මොකද බොරු කියන්නේ කියලා. බුද්ධාගමේ කියලා දෙනවලු හඳේ හාවෙක් ඉන්නවා. මං කිව්වා අර බලහන්කො අර හඳ තියෙන්නේ අර හාවෙක් ඉන්නවනේ අර කියලා. නෑ ඔය හාවෙක් නෙමෙයි, ඔය ආවාට කිව්වා. ඉතින් මං අහුව ඔබ මරන් කන්න පුළුවන් හාවෙද කල්පනා කරේ කියලා. ඉතින් හාවෙක්ගේ රටාවනේ තියෙන්නේ, ආවාටෙන් හරි මොනවාටෙන් හරි ඇදලා තියෙන්නේ හාවෙක්ගේ හැඩේ තියෙන්නේ. ඔය වගේ සත්තුන්ගේ හැඩ ඔය ග්‍රහ ලෝකවලට, ග්‍රහ මණ්ඩලවලට, ග්‍රහ මණ්ඩලවල පිහිටීම් වලට ලෝක ඕන තරම් දීලා තියෙනවානේ. ඔය ඊතලයක් අරගෙන ඉන්න මනුෂ්‍යයා, කකුලුව වගේ සතා, ඔය ගෝනුස්ස, ඒව දීලා තියෙන්නේ ඒ සතුන්ගේ හැඩවලින් ඒතන තියෙන හැඩේ හඳුන්වා ගන්න. ඒක මොන තරම් ප්‍රාථමික දුර්වල තැනකින්ද වුන්, يعني ලදරු පාසලුත් නෙමෙයි, ඊටත් පල්ලෙහා මොන්ටිසෝරි කියලා කියන්නේ. ලදරු පාසලට බල්ලහැ නේද මොන්ටිසෝරි තියෙන්නේ? ඉතින් එතනින් ලෝකේ මිනිස් වර්ගයාගේ ඥානය ගලාගෙන යන්නේ හරි දුර්වලයි. එනිසා ඔබ අතිශයින්ම ප්‍රබුද්ධ වන්න, අතිශයින්ම ඥානවන්ත වන්න, අතිශයින්ම දාර්ශනික වන්න. හැම මොහොතෙම අවදීන් වාසය කරන්න. හැම මොහොතකම විමුක්ති ඥාන දර්ශන ස්පර්ශ කරන්න. ධර්මයේ ස්පර්ශ කරන තරමට දැනෙන්නේ යාට සැපද දුකද? සැප. අහෝ සැපත. ධර්මයෙන් පිටපණින හැම මොහොතකම දැනෙන්නේ. ඔබ යම් කිසි දුකක් ජීවිතේ විඳිනවා නම් ඒ විඳින්නේ ධර්මයෙන් පිටකනක නිසා. යම් පටලැවිල්ලක ඔබ ඉන්නවා නම් ඒ පටලැවිල්ලේ ඔබ ඉන්නේ ධර්මයෙන් පිටකනක නිසා. හොඳයි, දැන් මෙතෙක් කාලයක් බණ අහන අපේ පින්වතුන්ගෙන් මම ප්‍රශ්නයක් අහන්න. තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ හරය කුමක්ද? හරය කියන වචනේ දන්නවද? හරවද්දේ එහෙම නැත්නම් සාරවද්දේ එහෙම නැත්නම් ඉතිරිය එහෙම නැත්නම් හකුලුවා සංචිත්ත ස්වභාවය මොකක්ද හරය කියන්න බලන්න උත්තරයක් දෙන්න මම තථාගතයන්න් වහන්සේගේ ධර්මයේ හරය මොකක්ද? සසරින් නිදහස් වෙන්න. නිදහස් වුණාට පස්සේ මොනවද කරන්න බලාපොරොත්තු වෙන්නේ? මුකුත් නැහැ නිකන් ඉන්න බලාපොරොත්තු වෙන්නේ. මොකද්ද මේ මුකුත් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකද්ද? කිසිවක් නැහැ. කිසිවක් නැහැ කියන එකෙන් අදහස් කරන්නේ මොකක්ද? අනිත් පැත්ත දැනගන්නත් එක කියන්නේ. මොකද්ද මේ කිසිවක් නැහැ කිසිවක් නැහැ කියන එක පොඩ්ඩක් විග්‍රහ කරන්න බලන්න. ප්‍රකාශ කරන්න බැරි දෙයක්. අන්න බලන්න කොච්චර හොඳද. හොඳ හොඳ වචන එන්නේ ටිකක් නේද? ඉස්සරහට යන්නේ. ඇයි ප්‍රකාශ කරන්න බැරි? හඳුනන්න බෑ. ඇයි හඳුනන්න බැරි? පවතින තැනක් නෑ. ඇයි පවතින්නේ නැත්තේ? උත්තරයක් දෙන්න. හිර වෙලා ඉන්න එපා. උත්තරයක් දෙන්න. ඇයි පවතින්නේ නැත්තේ? පවතින තැනක් නෑ. ඊට වඩා මහන්සි කරන්න හොඳ නැහැ. දැන් බලන්න ඒ ප්‍රශ්න ටික අහපු නිසා කොච්චර ඉස්සරහට ආවද නේ? එහෙම ආවා. එහෙමනේ කියන්නේ. දැන් තව ප්‍රශ්න කරොත් එහෙම තව උත්තර දෙන්න පුළුවන්කම තියෙනවා. ඈ? පවතින තැනක් නැහැ. ඇයි පවතින තැනක් නැත්තේ? ඇයි පවතින බැරි? පවතින දෙයකින් හටගත්තේ නැති නිසා. හොඳට බලන්න ප්‍රත්‍යක්ෂ වූ ස්වરૂපයකින්ද ඔබේ කතාව, එහෙම නැත්නම් අනුමාන වශයෙන්ද ඔබේ කතාව? අනුමාන ප්‍රශ්න උත්තර. අපි ප්‍රශ්න පත්‍රයක් දුන්නාම ලියාගෙන ගියා පාස් වෙයිද ෆේල් වෙයිද දන්නේ නැහැ. ඇයි? ගොඩාක් දේවල් අනිකන් කණාපාරෙන් ගැව්වේ. එහෙමනේ ප්‍රත්‍යක්ෂ විදියටම ලියුවා කෙනා කියනවා මට ලකුණු අනිවාර්යෙන් 95ක් තියෙන්න ඕන. මොකද මම හොඳටම විශ්වාසයෙන් හරියටම මම අවබෝධයෙන් ලිව්වා මට 95ක් අනිවාර්යෙන් ලකුණු තියෙනවා. එනිසා හැමතිස්සෙම හොඳට අවබෝධයෙන් හොඳට යෝනිසු මනස්කාරයෙන් යෙදিলা හොඳ කල්පනාවෙන් උත්තර දෙන්න මහන්සි වෙන්න ඕනේ. එතකොට අපේ ඥානය වැඩෙනවා. තථාගතයන් වහන්සේගේ ධර්මයේ හරය කුමක්ද? විශේෂ මවදන ශක්තිය මොකක්ද? ඒ හයිය විශ්වයේ පවතින ශක්තිය මොකන්ද? විශ්වය කොහෙද තියෙන්නේ? විශ්වය කොහෙද තියෙන්නේ? බලන්න හැමෝම උත්තර දෙන්න, විශ්වය කොහෙද තියෙන්නේ? ඔයගොල්ලන් ගෙවල් පැත්තේද? විශ්වයක් තියේවි මම ඉන්නකම්. විශ්වයක් තිබේවි මම ඉන්නකම්. මම නැති කල්හි විශ්වයක් නැත. දැක්කනේ වටිනකම? මම ඉන්නකම් තමයි විශ්වයක් තියෙන්නේ. විශ්වය තියෙන්නේ කාටද? විශ්වය හඳුනන්නේ කවුද? විශ්වය නිර්ණය කරන්නේ කවුද? මම. මම ඉන්නකම් විශ්වයක් තියෙයි. විශ්වයක් තියෙනකම් විශ්ව ශක්තියක් තියෙයි. දැන් මොකද උත්තරේ? මේ කල්පනා කරන්න හිතන්න අවකාශය සලසා දෙන්නේ ඔබේ මානසික පුහුණුව වැඩි දියුණු කිරීම උදෙසා. එහෙම නැත්නම් ඔබ අපහසුතාවයටපත් වීම උදෙසා නෙමෙයි. ඈ දැන් ක්‍රිකට් සෙල්ලම් කරන්න එන ළමයට බැට් එක දෙන්නේ අතට, ඒ ළමයා අපහසුතාවයටපත් කිරීම සඳහා නෙමෙයි, මේ මිනිස්සු වඩා ප්‍රායෝගික කිරීම සඳහා. එතකොට පීනන්න පුරුදු වෙන කෙනාව ගඟට දාන්නේ, දියට දාන්නේ අපහසුතාවයට පත් කරන්න නෙමෙයි, පහසුවට පත් කරන්න. ගණිතය ඉගෙන ගන්න එන කෙනාට ගැඹුරු ගැඹුරු ගණිත පාඩම් ලබා දෙන්නේ, මේක හදන්න කියලා කියන්නේ එයාගේ ගණිත කුසලතාවය බලා ගන්නත්, ඒ වගේම එයාගේ ගණිතඥානය දියුණු වෙන්නත්. එහෙම නැත්නම් මේ ගුරුවරයාට මේ ළමයා ඔයාව ඒවා දන්නේ නැහැ කියලා කියනවත් වෙහෙසටපත් කරන්නවත් නෙමෙයි. අන්න ඒ වගේ තමයි ස්වාමින් වහන්සේ මේ ඔබට මේවා හිතන්න දෙන්නේ. ඔබේම මේ ධර්මඥානය දියුණු කරගන්න, ධර්මයේ අභ්‍යාස පුරුදු වෙන්න, ඒක ඔබ තේරුම් ගන්න ඕන. එතකොට ආශාවෙන් යෙදේවි. නැත්තම් හිතුවොත් මේ අපි නොදන්න දේවල් කියලා නිකන් අපිව පරාද කරන්න හදනවා. හැමදාම ඔබ නොදන්න දෙයක් තමයි. ගුරුවරයාගේ ස්වභාවය හැමදාම දන්න ටික උගන්වන්න නෙමෙයි, එයාගේ නොදන්න පරාසයට උගන්වන එක, නොදන්නා පරාසය කියා දෙන එක. මොකද්ද බුදුරජාණන් වහන්සේගේ හරය, ධර්මයේ හරය? ලෝකයේ අනිච්ච දුක්ඛ අනාත්ම ස්වභාවය. ලෝකය කොහෙද තියෙන්නේ? තමා තුළ. අනිච්ච දුක්ඛ අනාත්ම තියෙන්නේ කොහෙද? තත්ත්වාකාර. මේ අම්මා අල්ලගමු, මෙයාව අල්ලගෙන යන්කෝ බලන්න ඉස්සරහට. ඒ මොහොතේ තමාගේ සිතිවිලි තුල තියෙන්නේ මොනවද? අනිත්‍ය දුක්ඛ අනාත්ම. කුඹුරු අක්කරයක් දෙකක් විතර තිබ්බනම් දාලා මඩවන්න තියෙනවා. පැටලුණානේ. හරිද? දැන් ලොකුවට අර මෙහෙම කරලා අද්දක මෙහෙම තියාගෙන මොකද්ද කරන භාවනාව? ඉස්සරහා මිනිහ නිසා පේනවනේ. මට බේවල නිකන් කොන්ද ගෙලින් තියලා එන්න මෙහෙම කරලා ඉන්නවා. මොකක් හරි ලොකු වැඩසටහනක හිටියා. මොකද්ද කරේ? ආනිදා ස්වභාවයක ඉන්නවා. බොහොම හොඳයි. හම්දුරෝ දයාවෙන් කතා කරන්න තරහ ගන්න නෑනේ නේ. තරහ ගන්න එපා. මොකක්ද ඒ නිදහස් ස්වභාවය? නිදහස් ස්වභාවල් අපිට මවාගෙන ඉන්න පුළුවන්. ඔව්. නිදහස් ස්වභාවයන් මවාගෙන ඉන්න පුළුවන්. බලන්න ඔබ ඒ මොකද්ද හදාගත්ත නිදහසක්ද කියලා. හදාගත්ත නිදහස් වලට ඇබ්බැහි වෙනවා. හදාගත්ත නිදහස ආරක්ෂා කරන්න ඕන. හදාගත්ත නිදහස පෝෂණය කරන්න ඕන. හදාගත්ත නිදහස නැති වෙයි කියලා බයයි. හදාගත්ත නිදහස ඇතුළේ යම්කිසි වේදනාවක්. ඒ නිදහසට කවුරුත් බාධා කරනවලක් කැමති නැහැ, තරහ යනවා. මොකද මට ඒ නිදහස වටිනවා. එහෙම වෙන්න එපා. එහෙම වෙන්න එපා. සැබෑ නිදහස වඩන්න ඕනත් නෑ, ආරක්ෂා කරන්න ඕනත් නෑ, නැති වෙන්නෙත් නෑ. අන්න ඒ නිදහස ඔබ තුළ උපදව ගන්න. බුදුරජාණන් වහන්සේ පෙන්වූ මේ ආර්ය සීලය එකයි කිලිටි වෙන්නේ නැති, අපිරිසුදු වෙන්නේ නැති, හොරුන්ට ගන්න බැරි, වෙනස් වෙන්නේ නැති සීලයක්, සමාධියක්, ප්‍රඥාවක්. කිලිටි වෙන සිල් තියාගන්න එපා. කිලිටි වෙන සමාධි තියාගන්න එපා. පිරිහෙන සමාධි තියාගන්න එපා. ආරිසාවකෙන තියෙන සමාධිය පිරිහෙන්නේ නැහැ. මොකද්ද තියෙන සමාධිය? සම්මා සමාධිය. එහෙම නැත්නම් නිරෝධ සමාධිය සමාපත්තිය. මොකද්ද මේ නිරෝධ සමාධිය සමාපත්තිය සම්මා සමාධිය කියන්නේ? මොකද්ද කිසිවකට ඇලීමක් ගැටීමක් නැහැ කියලා ධර්මයේ වචනෙන් කියන්න පුළුවන්. වෙන වචනයකින් කිව්වොත් එහෙම මාත් එක්ක උරහ වෙනවා. ඒ නිසා ධර්මයේ වචනෙන් කියන්න පුළුවන් ඇලීම ගැටීම ඇති ස්වභාවය කියලා. එහෙම කිව්වොත් පිළිගන්නවා. වෙන වචනයක් දාලා කිව්වොත් ඔක පිළිගන්නවා. සමාධි නැති බව කිව්වොත් නේ, කිසිම සීලයක් නැති බව කියලා කිව්වොත් තොර අර වචන ගැලපෙන්නේ නැහැ. අපි අර සංඥාත් එක්කනේ යන්නේ, මේක අඳුනගන්නේ. මේ අපේ මිනිස්සුන්ට මේ කිව්වොත් එහෙම දුස්සීල වෙන්න කියලා පාරේ ඉන්න ඩොක්කාරයෙකුට හරි අපි කිව්වොත් එහෙම දුස්සීල වෙන්න කියලා මිනිහා ඒකට අකමැතියි. හැමෙන්න මේ හාමුදුරුවන්ගේ බණ මේ අපිට කියන දුස්සීල වෙන්නේ. එයා හොදට වීලා ඉන්නේ ඈ. දවසෙම හොරගම් කරගත්ත ගියෙකුත් හරි අරගෙන අඩියකුත් ගහලා පාරේ ඇරලා ගන කාලේ ඉන්න මං කිව්වොත් දුස්සීල වෙන්න කියලා මිනිහා බය මට බයිනේ. කිව්වේ මොකද්ද කියලා තේරුණා. මිනිසු ඉන්නේ දුස්සීල කමේ. නමුත් දුස්සීල වෙන්න කියලා කිව්වහම ඒකට විරුද්ධයි. මම හිතන අපේ සමාජයේට මීට වඩා මේ මිනිස්සු යහපත් වෙනවා දුස්සීල වෙන්න කිව්වනම්. සිල්වත් කමේ කියලා හිතාගත්ත දුසිල් භාවයේ ඉන්නවා. කෙනෙක් වචනේ ඒක තමයි හැටි. ඒක පෙරලලා හදාගත්තොත් එහෙම. කෙනෙක් දුසිල් භව සිල්වත් භවය කියලා හදාගත්තොත් මොකද වෙන්නේ? එතකොට අපිට කියන්න තියෙන්නේ ඔබ ඔය අරගෙන ඉන්න සිල්වත් භව තමයි දුස්සීලේ. ඔබ දුස්සීලයයි කියලා හිතන එක තමයි සිල්වත් භව. දැන් යම් කිසි ආගමක හිටියොත් සතුන් බිලි පූජා කිරීම තමයි සිල්වත් භව කියන්නේ දෙවියන්ට. එතකොට මොකක්ද එයා සීලිය හැදේලා නම් තියෙන්නේ? දුස්සීල භව. එහෙමනම් දුස්සීල භව සිල්වත් හැටියටත් ගන්නවා, සිල්වත් භව දුසීල විදියටත් ගන්නවා. අන්තෝ ජටා බහි ජටා, ඇතුළෙත් ගැට පිටත් ගැට, සබ්බේ පුතඤ්ඤනා උම්මත්තක ලෝකේ විවෘත. ලෝකේ විවෘත පිස්සං කොටුවා. ඒ මේ මිනිස්යා කියන සත්වයාට මෙච්චර තදබල පිස්සුවක් හැදුනේ. මොලයක් තියෙන නිසා. මොලයක් තියෙන නිසා. ඒ මොලෙන් මිත්‍යාව සහ සත්‍ය තෝරගන්න බැරි කම නිසා. තමා තුළ හටගන්නා වූ රූප වේදනා සංඥා සංඛාර විඥාන ඔවුන් සලකන්නේ තමන්ගේ දේවල් හැටියට. වේදනාවන්ගේ නිදහස් වෙන්න නෙමේ වේදනා පුරව ගන්න. වේදනා පුරව ගන්නයි කැමති. බලය එකතු කරන අයට තියෙන්නේ බලකාමී පිළිබඳව වේදනාවක්. ධනය එකතු කරන අයට තියෙන්නේ ධනය පිළිබඳව හටගන්නා වූ වේදනාවක්. එහෙමනම් මේ වේදනා එකතු කරන එක තමයි කරලා තියෙන්නේ. ගැටීම ඇතුළේ තියෙන්නේ වේදනාවක්. ඇලීම ඇතුළේ තියෙන වේදනාවක්. වේදනා දුකයි. සංඥා දුකයි. සංකාර දුකයි. විඥාන දුකයි. නාම රූප දුකයි. හරි වැරදි කියන දෙකම දුකයි. ආ ඉන්නවනේ මට ඔය වැරදි පෙන්වන්න බෑ, ආයේ අසාධාරණේ අයුක්තිය පෙන්වන්න බෑ කියන කට්ටිය ඉන්නා නේද? තදබල විදියට. ඒගොල්ලෝ කොහෙද ඉන්නේ? වැලිකඩ බන්ධනාගාරය. මරණ දණ්ඩනේ නියම වෙච්ච අයට මම ওই බණ කියන්න ගියා. මම ඇහුවා ඕගොල්ලන්ට අයුක්තිය අසාධාරණය පෙන්වන්න බෑ නේද කියලා ඇහුවා. ඔව් හාමුදුර අපිට පෙන්වන්න බෑ කිව්වා. මං කිව්වා ඔයාට අයුක්තිය අසාධාරණය පෙන්වන්න බැරි නිසා තමයි අද ඔයා උතන ඉන්නේ. මට අයුක්තිය අසාධාරණය පෙන්වන්න පුළුවන් ඒ නිසා මම මෙතන ඉන්නවා. ඒ වන්දනාගාර කොමසාරි පරිපාලන ඔක්කොමත් ඇවිල්ලා මට වඳිනවා, ගරු කරනවා, මාව යොමු කරලා වැඩමවාගෙන එනවා, පාවඩ ඉල්ලනවා, බෙර ගහනවා, සසුන් වල වාඩි කරලා ඒගොල්ලෝ පහළට වෙලා වාඩි වෙලා මගේ බණ අහනවා. මොකද මට අයුක්තිය අසාධාරණය පෙන්වන්න පුළුවන්, يعني බලාගෙන ඉන්න පුළුවන්. එහෙනස ඔබත් අයුක්තිය අසාධාරණය බලාගෙන ඉන්න පුළුවන් කෙනෙක් වෙන්න. අමාරුයිනේ පුළුවන්. අයුක්තිය අසාධාරණය පෙන්වන්න පුළුවන් කෙනෙක් වෙන්න පුළුවන්. රහතන් වහන්සේලාට එහෙම පෙන්වන්න පුළුවන්. අයුක්තිය අසාධාරණය පෙන්වන්න බැරි කමක් නැහැ. දැන් මහා කාශ්‍යප මහ රහතන් වහන්සේට එහෙම පිණ්ඩපාත වැඩින්දි දරේපල් වලින් ඇහුවා. උන්වහන්සේට අයුක්තිය අසාධාරණය පෙන්වන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේලාගේ කුටි ගිනි තිබ්බා. පුදුම සමාජයක් තිබිලා තියෙන මේ පොතපත කියාදී ඉන්දියානු සමාජය කියලා කියන්නේ මහා දෙසටක් මිත්‍යා දෘෂ්ටිකත් එක්ක තිබුණු බරපතල මේ දැන් මේ තියෙන අභියෝග මොනවද කියලා හිතෙනවා. සැබෑ බුදුරජාණන් වහන්සේගේ සමයේ ධර්මයේ ආරම්භ වෙන්නේ පිළිම වන්දනාවේ බහැරව. ඒකෙන්ම කොටස් ටිකක් අරගෙන තමයි ඔය අනිත් ආගම් මේ කියන්නේ මේ පිළිම වන්දනාව එපයි කියලා. ඇත්තෙන්ම සැබෑ යථාර්ථයේ පසුබිම බුද්ධ ආගමේ පසුබිම් තියෙනවා. මුස්ලිම් ආගම ඇතුලේ, ක්‍රිස්තියානි ආගම ඇතුලේ, ඔය අනිකුත් ආගම් වල ඇතුළත්. මොකද හේතුව මේ ඔක්කොම උපදින්නේ ආසියාවේ නිසා. අනිත් එක මේ ඔක්කොම මිනිස්සුනේ ඉතින් නේද? අපි වගේ මිනිස්සු. ඊළඟට දැනට ඉන්නෙත් ඒ ඔක්කොම මිනිස්සු. ඉතින් අපි අර එක එක චාරිත්‍රයෙන් රටාවෙන් ආවා. ඒකට යම්කිසි ගෞරවයක් ලැබුණා, පිළිගැනීමක් ලැබුණා. ඒක නිසා ඉතින් අපි ඉන්නවා. මම ඒක සාරින් වහන්සේ කෙනෙක්ගෙන් අහුවා, ඔය සිවුරට අහවල් රටවල් වල ගිහාම මේ ගෞරවයක් එහෙම ලැබෙනවද කියලා අහුවාම උන්වහන්සේ කියනවා, අනේ මොන ගෞරවයද උන් හිතන්නේ අපි මේ අර ගෝත්‍රික කණ්ඩායමක කට්ටිය කියලා. මොකද අර තට්ටි ගාලා මේ පැත්තට සලුවක් දාලා යන ගෝත්‍රිකයෝ ඉන්නවා. ඒ ගෝත්‍රික කණ්ඩායමද කියලා අහනවලු කළු ජාතිකයන්ගේ. එතකොට එයා දන්නේ නැහැ. මගේ ඔස්ට්‍රේලියාව ගියපු වෙලාවෙත් ඇහුවා, මොකද්ද ඔය ඇඳුම කියලා ඇහුවා. What's your dress කියලා ඇහුවා. Very nice කිව්වා. ඊට පස්සේ බොහොම අමාරුවෙන් පැහැදිලි කරලා දීලා අපි මේ බෞද්ධ භික්ෂුවක් එහෙම ඒක තමයි කියන පිළිගන්න. ඉතින් මේ මිනිස්සු දන්නේ ආ හිතුවේ ඇඳුම් විලාසිතාවක් කියලා. මේ කොට්ටාස බෙදෙන తත්වයේ ඒක නැහැ මේ ධර්මයේ තුල. උස් පහත් වෙන්න යන්න එපා. දැන් සමහර අයගේ හරිම මේ විනෝදාංශයක් තමයි හාමුදුරුවෝ පරයා යන්න පුළුවන් මට්ටමට ආවම ඔය දේශපාලකයොත් එහෙම එහෙමයි. උච්චම අවස්ථාවට ගිහිල්ලා පලාත දෙන්නලා රට දිනලා මේවා කරලා අවසානයේ මහා නාහිමිවරු තබිබවා යනවා. අන්න එදාට තමයි ආයේ ගෙදරට ගිහිල්ලා දාන් ඇද ඇද ඉන්න සිද්ධ වෙන්නේ. එරන් එගෙන් මේ මහා සංඝරත්නය අභිභවා ගියාම එයා හිතන්නේ යා ලොක්ෙක් වෙනවා කියලා. ඒකෝර මහා සංඝරත්නයට කවුරු හරි අභිභවා යන්න උවමනා වුණොත් එහෙම අභිභවා යෑමකින් ලොක්ෙක් වෙලා වැඩක් වෙන්නේ නැහැ. සැබෑම සැබෑ තමා අපරාජිත පුජ්‍යලෙක් වුණ දවසට එතන තමන්ට වඩා පහත් කෙනෙකුත් නැහැ, තමන්ට වඩා උසස් කෙනෙකුත් නැහැ. තේරුණාද? අනගි භවනීය தത്വයට, අපරාජිත தത്വයට ඔබ පත් වුණ දවසට ඔබට තේරෙවි ඔබට වඩා පහත් කෙනෙකුත් නැහැ, ඔබට වඩා උස කෙනෙකුත් නැහැ. ඇයි ඒක එහෙම නිර්මාණය වෙන්නේ? උත්තරය දෙන්න. ඈ මමත් නැති නිසා. මමත් තිබෙන තාක්කල් තමන්ට වඩා පහල කෙනෙක් ඉන්නවා, තමන්ට වඩා ඉහළ කෙනෙක් ඉන්නවා. මෙතන මට වඩා පහල කෙනෙක් නෑ, මෙතන මට වඩා ඉහළ කෙනෙකුත් නෑ. හොඳ නැද්ද එතෙන්ට ආවොත්? එතෙන්ට නේද අපි එන්න ඕන මනුෂ්‍යත්වයේ? දැන් ඕක ඇතුලේ කියවුන්නේ අපි ඔක්කොම එකයි සමානයි කියලා. එහෙම එකක් කියවුන්නේ. වෙනම දර්ශනයක් තියෙන. අර අපි ඔක්කොම එක සමානයි කියන්නේ මේ මෝඩ කතාව නෙමෙයි. ඒක හරි මෝඩ කතාවක්. එහෙම එකක් වෙන්නේ නැහැ ලෝකේ. මේ දර්ශනයටපත් වුණාට පස්සේ මට වඩා උසස් කෙනෙක් නැහැ, මට වඩා පහත් කෙනෙක් නැහැ. හේතුව මතක් කළා. ආ මම නැති නිසා. එතකොට එතන අර අපි ඔක්කොම සමානයි කියන කතාව නැහැ. ඒ කතාව හොසි. ඒ කතාව පැත්තකට යනවා. විෂමතා තියෙනකන් එයා තුළ විෂමතා තියෙනවා. විෂමතා අවසන් කළා නම් එයා තුළ විෂමතා නැහැ. හේතුන් නිසා හට ගන්නවා. හේතු නිරුද්ධ කිරීමෙන් හේතු නිරුද්ධ බුදුරජාණන් වහන්සේගේ හේතුඵල සහ හේතුඵල නිරෝධය. මේ හේතුන් නිසා හටගන්නවා, මේ හේතුන් දුරු කිරීමෙන් මේක දුරු වෙලා යනවා කියන තත්ත්වය. ඔබ සත්‍ය කියලා පුජ්‍යලයක් අදහන්න එපා. සත්‍ය කියලා වචන ටිකක් ගන්න එපා. වචනවල සත්‍ය නැහැ. දැන් වචන වලම සත්‍ය නැත්තම් වචනවල ගොනු කරපු දේවල් තුල සත්‍ය තියෙන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරය අරහත්, නැත්නම් අරිහත්, අරහත් ඔය වචන වලින් කියන මොකක්ද ඒකේ අර්ථය? අරහත් කියන්නේ අන්තයකට නෑ. එහෙම නැත්නම් ශේෂයක් ඉතුරු කරගෙන නෑ. දස සංයෝජනයන්ගෙන්ම නිදහස් වුණ කෙනෙක්. ඒ වුණාට මම UMP, මම පොදු පෙරමුණි. අරහත් ඒ වුණාට මම UMP, මම පොදු පෙරමුණි. මම JVP. අරිහත් නම් තමයි ඒ වුණාට මං UMP. අපි ඔක්කොම මිනිස්සු. අපි ඔක්කොටෝම අයිති මේ සියලු පක්ෂ, අපි ඔක්කොටෝම අයිති මේ සියලු ආගම්, අපි ඔක්කොටෝම අයිති මේ සියලු පොතපත. ඒ දෙයින් ඔබේ ඔබේ ජීවිතයට හරවද්දී හැම විටම එකතු කරගන්න. හැමදේම තියෙනවා. නියුර්තය හැමදේම තුල තියෙන ඔබේ ජීවිතයට ඔබ යහපත් දේ, සුවය දනවන දේ, සහනය දනවන දේ, නිදහස දනවන දේ, මෘදු බව ඇති කරන දේ, ශාන්ත බව ඇති කරන දේ ඇති කරන. දුක නම් මහණෙනි, ඒක පස්සේ දුවන්න එපා. දුක නම් අතහැරලා දාන්න. ඒ දුකයි කේ දුවන්නේ ඒක පස්සේ. මම කියන්නේ රස්සාව දුක නම් මට කිව්වොත් එහෙම කවුරු හරි, මං කියන්නේ මොකක්ද? අස්සෙන්න ඕකේ. කසාදේ දුක නම් මං කියන්නේ මොකක්ද? ඩියෝසය. ළමේ කරි දුක නම් අතහැරලා දාන්න. ඔබට ඔබව දුක නම් අතහැරලා දාන්න. ඔබට ඔබේ සිතුවිල්ලක් දුක නම් අතහැරලා දාන්න. බණහන් එක හරි දුක නම් අතහැරලා දාන්න. භාවනා කරන එක හරි දුක නම් අතහැරලා දාන්න. බණ කියන එක හරි දුක නම් අතහැරලා දාන්න. වාඩි වෙලා ඉන්න එක හරි දුක නම් අතහැරලා දාන්න. වෙන ඉරියව්වකට යන්න. කෑම කන එක හරි දුක නම් නතර කරන්න. අදා කාලෙක නෙමෙයි ඊළඟ දවසේ වෙලෙන්න ගන්න. ඉතින් ගොඩාක් දෙනෙක් අහනවා මේක හරිද මේක වැරදිද කියලා. මට අහන්න තියෙන්නේ මෙච්චරයි. ඒක ඔබට සැපද දුකද කියලා. ඊට පස්සේ කියන්නේ සැපයි. එහෙනම් තියාගන්න. මේව නම් දුකයි. එහෙනම් අතහැරලා. ඒ හේතුව යථා අවබෝධයෙන්ම ලෝකේ අපි දැනගෙන තියෙනවා නම්, අවබෝධ කරගෙන තියෙනවා නම් පින්නතුනේ ගිනාපු දෙයිකුත් නැහැ, ගෙනියන දෙයිකුත් නැහැ කියලා අත්හරින්න බැරි මොනවාද? ගෙනාපු දෙයකුත් නැත්තම් ගෙනියන දෙයකුත් නැත්තම් අත්හැරින්න බැරි මොනවද? මේ බඩගාල දනගාල රොඩු කෑලි කටේ ඔබාගෙන ප්ලාස්ටික් කෑලි හපාගෙන ඉස්සරහට ආපු අපි දැන් මොනවද ඉන්නවා තියනවා කියන තැනක ඉන්නවා. දැන් අතහරින්න අමාරුලු. අල්ලගත්ත හැඟීම් වේදනා බන්ධන. ඒවට ලොකු වටිනාකම් දෙනවා. ප්‍රේමය, සෙනෙහස, දයාව, මෛත්‍රිය ඔය ඔක්කොම අත්හරින්න වෙනවා. ප්‍රේමය, දයාව, මෛත්‍රිය ඔක්කොම අත්හරින්න වෙනවා. ඒව අස්සෙම තමයි ලෝභ, ද්වේෂ, මෝහ තියෙන්නේ. දැන් මේ ඔක්කොම අතහැරලා 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 අපි කොහාටද මුළු ගැන්වෙන්නේ? ඇයි සමහර අය දන්නේ නැතිව මට කියනවා, මටත් කියනවා එයා හැමදෙරෝ අන්තයකට ගෙනියනවා කියලා, ඒකාන්තයකට. ඔන්න ඔකයි වැදගත් වෙන්නේ. ඔක තෝරගන්න බැරි වුණොත් එහෙම ඔයත්තෝ හිතන්නේ මේ හැමදෙරෝ දේශනා කරන්නේ තව අන්තයකට අපිව ගෙනිලා දානවා කියලා. මොකක්ද අන්තය? අන්තය තමයි අනන්තය. අන්තය තමයි අකාලිකත්වය. අන්තේ තමයි සියලු සංස්කාරකයන්ගේ නිදහස් වීම. දැන් පුජ්‍යලෙක් අවබෝධ කරගනින්ද මේ ධර්මය? කවදාවත් නැහැ. මේ ලෝකේ මිනිස්සුෙකුට මේක තේරෙනවද? කවදාවත් නැහැ. මේ ලෝකේ බණක් නෙමෙයි මේක. මේ බණ අහලා කවුරු හරි කිව්වොත් මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ කියලා, ඒක හරි. මට ඒ කාලේ ඉඳලා ගොඩාක් දෙනෙක් කියලා තියෙනවා මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ කියලා මට ඕන තරඟයි කියලා මට කවදාවත් සංවේගයක් දුකක් ඒ ගැන ඇතිලා නැහැ. ඒ මොකෝ හේතුව? මන් දන්නවා මේක මේ ලෝකේ එකක් නෙමෙයි කියලා. එතකොට මේ මිනිස්සේ කියන එක සාධාරණයි. මේ මිනිස්සේ කියන්නේ මේ ලෝකේ දෙයක් තේරෙන්නේ නැහැ. ඉතින් හරිනේ. මේක මේ ලෝකේ බඩක් නෙමෙයි. මේක ලෝකෝත්තර දේශනාවක්. අන්න කිව්වනම් මට ලෝකෝත්තර දේ තේරෙන්නේ නැහැ කිව්වනම් අන්න මම තේරුම් කරලා දෙනවා. කමක් නැහැ. දැන් ඔබ යෙදෙන්න, හැප්පෙන්න, ධර්මයත් එක්ක හැප්පෙන්න, තර්ක කරන්න, වාද කරන්න. හැපිලා හැපිලා ඔබම තේරුම් ගන්නවා. ඒ කාලේ ඉඳලා තිබුණු ගතියක් තමයි සායනාංශයක සත්‍ය වෙන්න පුළුවන්. ඒක සත්‍යයි කියලා මට තේරිච්ච දවසට මම ඒක සත්‍යයි කියලා බාර ගන්නා. නැත්තම් එතකම් මම ඕක බාර ගන්නෑ. මම එහෙමයි සායනාංශලත් එක තර්ක කරන්නේ. අපි අර සිවුරක් දාගත්ත නිසා අපිට ලොකු භාග්‍යයක් ලැබුණා. ලංකාවේ ඉන්න හැම ස්වාමීන් වහන්සේ කෙනෙක් එක්කම සාකච්ඡා කරන, තර්ක කරන්න, බැනුම් අහගෙන හරි කරන ඵල කියලා එළෙව්වත් තර්ක කරනවා. ඔය අපේ ඔය පින්වත් නාවුනේ අරේ ධම්මහාමුදුරුවොත් එක්කත් මම තර්ක කරලා දිය. උන්වහන්සේ බොහොම කරුණාවෙන් උත්තර දුන්නා. ඒ වුණාට අර සමහර කාරණා මට තේරෙන්නේ නැති වුණා. මම කියන්නේ ඒක මට තේරුම් ගිය දවසට මම බාර ගන්න. එතකන් මම ඔබ එක තර කරමු. උන්වහන්සේලා ඔක්කොම එකතු වෙලා කිව්වා තුරුණුවන් කියන්නේ තුනක් කියලා. මං කිව්වා නෑ එකක් කියලා. ඒදා උන්වහන්සේ ඔළුව කහකම බල බල ඉඳලා ඒක තමයි ඔබ ඉතින් ටිකක් ගැඹුරු එකක් ඔබ තේරෙන්නේ නැහැ හැමෝටම කිව්වා. ඒක කතාව ඉවර කරන්න මට තැන දෙන්න කිව්වොත් දන්නේ නැහැ. නමුත් අනිත් ගෝලයන් කිනුත් බේරෙන්නේ නැහැ. ඒ ගෝලියෝ කියන්නේ තුනක් කියලා නෙමෙයි. දැන් යෝ ධම්මං පස්සති සෝ මං පස්සති කියපු තැනම ඒ දෙක එකක් වෙනවා. ඒක තේරෙන්නේ. ඒක අවබෝධ කරගත්ත කෙනා ඊට පස්සේ එකක් වෙනවා. එයා ධර්මයටපත් වෙනවනේ. පුජ්‍යලත්වයට ඇරෙනවනේ. එතකොට සංඝ වෙනවා. සංඝ වුණාම එකක් වෙනවා. මොකද්ද ඒක? නිර්වාණ. ලෝභ දේශ මොහ නැති බව. නිර්වාණ. මේ ඉලක්කගත කිරීම කරන්නේ හැම විටම මා ඔබගේ ඥානය උතුම් වූ දර්ශනය කරා සත්‍ය කරා ඉලක්කගත කරනවා. ඔබ ඒ තුළට අවංකව ගමන් කළොත් ඔබ ඒ සත්‍යයෙන් නැහැ වෙනවා. ඔබ හැම විටම තල්ලු කරගෙන ගිහිල්ලා ඒ සත්‍යයට යොමු කරනවා. ඔබ ඒ ඔබේ තියෙන මාන්නයන් දිට්ඨීන් ඔබ හැම විටම මුදාහැරලා සත්‍යයට ඉඩ දුන්නා. ඔබ ඔබට අහිමි වෙනවා. ඔබ ඔබ තුලින් දියව යනවා. එතන ඊට පස්සේ තේරේ අනේ මම මමේ කියලා මේ කරගහගෙන ඇවිල්ලා තියෙන කුණු ගොඩක් නේ. මෙච්චර කාලයක් සුනීත ඇවිල්ලා දෙන්නේ කුණු කත කරේ තියන. ඒක තේරෙන්නේ නැද්ද? මට නම් ඒක තේරුණා. මං ඒ නිසාම සෑහෙන දුක් විඳ පුදුමාකාර පීඩනයක් විඳ. මොකද සුනීත කුණු කඳ අරන් ආවා. බිමින් තියන්න මේ ඉන්නේ ඔක්කොම සුනීතලා. මේ සමාජයේ ඉන්නේ ඔක්කොම සුනීතලා. කුණු කඳා දෙන නගර සභාව වැඩ කරන අය. ලෝකේ තියෙන සංස්කාර කුණු කඳ මල්ල තමයි හැඩ ඇදගෙන 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 යන්නේ. එක එක කුණු මල්ල දිහා බැලුවාම එක එක කුණු. නගර සභාවේ ලොරිය වගේ සමහර මිනිස්සු ළඟින් යනකොට නාහි වහගෙන හිටිනවා. නගර සභාවේ රැට්ටරේ යනකොට කොහමද? ලඟින් යනකොට දායවාගෙන ලැස්සේර දන්නවා ලොකු ඉස්මේල් එකක් එනවා වේගෙන් කියලා. ඒ වුණාට බලන්නකෝ ඒක වැඩ කරන කුණු අදින කට්ටියට කිසි ගඳක් නෑ. අපි අහුවම ගඳේ කියලා මොන ගඳක්ද මේකේ? හුරු වෙලා ඒකට නාහුරු වෙලා මොකුත් ගඳක් නෑ ඒගොල්ලන්ට. අපිට මොහොතක් ඉන්න බෑ, හුස්ම ගන්න බෑ. ඒ ටැටර යන මනුස්සය, කුණු දාන මනුස්සය අගේට යන බොහෝ මිහිරියාව යන කුණු ගොඩ අවුස්සල ඒක උඩ නැගලා ඒක බෝතල්ලේ වෙන් කරගෙන හැන්දෑවට කියක් හරි හොයාගන්න බෝතල් වලින් නැස්ති කරගෙන යනවා. එතකොට මේ කුණු කඳ අදින මිනිස්සුන්ට කුණු ගඳ තේරෙන්නේ නැහැ. මේ සමාජයේ ඒ සුනීතල කුණු කඳ අදින කුණු කඳ තේරෙන්නේ නැහැ, කුණු ගඳ තේරෙන්නේ නැහැ. ඇයි? කුණු වලට හුරු වෙලා. කුණු නැතුව බෑ. මේ ලෝකේ බෞද්ධ සමාජයක්වත් මුස්ලිම් සමාජයක්වත් ක්‍රිස්තියානි සමාජයක්වත් නෙමෙයි, මේ ලෝකේ අවබෝධයෙන් යුක්ත වූ මිනිස් සමාජයක්, ඥානවන්ත සමාජයක් බිහි වෙන්න ඕනේ. බෞද්ධය කියලා ලේබලේ යටතේ මහා යක්කු ඉඳලා වැඩක් නැහැ. තේරුණා නේද? ද වෙන ආගමිකයෝ වුණත් මම සමහරලාට අගය කරනවා. මට වෙන ආගමික මේ දරුවෙක්ගේ ෆොටෝ එකක් ගෙනල්ලා පෙන්නුවා, මේ ළමයා තමයි අපේ දුව වසාද බඳින්න යන්නේ කියලා. මම කිව්වා හා මේ ළමයා හොඳයි, වෙනමෙන් හොඳයි, වෙනමෙන්ම මට බලපු ගමන් කියන්න පුළුවන් දිගපල්ල මිනිස්සෙක් කියලා. දැන් ෆොටෝ එකක් දැක්කහම මම චරිතේ ලක්ෂණ ඔක්කොම කියලා එන එක මගේ සාංසාරික හැකියාවක්. කොහොම ඉස්සරහට එනකොට මිනිස්සයාගේ අතීත සියලුම ටෙලි නාට්‍ය පේනවා. එතකොට මේ ආගමේ ප්‍රශ්නයක් නෑ, හොඳ සහ නරක මිනිස්සු කියලා. හොඳ සහ නරක මිනිස්සු. හැබැයි ඉතින් මට නම් හොඳ නරක කියලා જાතිය නැහැ. අන්න එතනින් බලන්නේ මම මේ හොඳ නරක කියනද. මේ හොඳ මිනිස්සෙගේ ජීවිතයේ මුලාවෙන් යම් යම් දේවල් සිද්ධ වෙලා ඒ මිනිස්සයා නිවැරදි තැනට ඇවිල්ලා ඉන්නවා නම් එයා හොඳ කෙනෙක්. නිවැරදි තැනට හදන්න පුළුවන් නම් එයා හොඳ කෙනෙක්. සද්ධර්මයට කැමති ස්වභාවය